समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पिंगत्नी दें मे භාවනා වැඩසටහනේ මේ මග හෙලිපෙහෙලි කර ගැනීමේ මේ ක්‍රියාවලියේ බොහෝ දුරට දැනගත යුතු දේ අහගත යුතු දේ දැනගෙන තියෙනවා මේ දැක ගන්නට අවශ්‍ය දේවල් තියෙනවා තව කීපයක් ඒ සඳහා තමයි දැන් අද හිට උදෙත් මේ තව සූත්‍ර කීපයක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ සූත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා මජ්ඣිම නිකායේ තුන්වෙනි කොටසේ කිණ්ටි සූත්තං කියලා. මේ සූත්‍රයක් ඔය පොතේ දීලා නැහැ. ඔය පොතේ නැහැ. මේක මේ මේකයි අමතර සූත්‍රයක් ඔය පොතේ දීලා නැහැ. නමුත් දැන් මේ සූත්‍රය එච්චර ලොකු දිගම සූත්‍රයක් නෙමෙයි. නමුත් පිටු ගණනාවක් තියෙනවා. ඒක අපිට මුද්‍රණය කරගන්න බැරි වුණා මේ කාටත් බෙදලා දෙන්න. ඉස්සරහට සමහරට පුළුවන් වුණොත් බෙදලා දෙන්න උත්සාහ කරනවා. දැන් මේ සූත්‍රය මේ අද මේ යුගයට කාලයට මේ ධර්මමාර්ගය හොයන අයට මේ භාවනා කරන්න බලාපොරොත්තු වන අයට විශේෂයෙන්ම ධර්මය ලියන දේශනා කරන දේශකයන්ට මේ සූත්‍රය ඉතාමත්ම වැදගත්. කිසි කෙනෙකුගේ අවධානයට ලක් නොවූ අඩුගානේ මාතෘකාවවත් පිළිබඳව කවුරුවත් නොඇසූ සූත්‍රයක් තමා මේ සූත්‍රය කිණ්ටි සුත්තං කියලා කිණ්ටි සූත්‍රය. මේ සූත්‍රයේ බොහොම එච්චර ලොකු විග්‍රහයක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක ඉතාම වැදගත් කරුණු කීපයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේ සූත්‍රය මම ටිකක් කියවන්නම්. එවම් මේ සුතං ඒකං සමයං භගවා කුහිනාරායම් විහරති බලිහරණේ වනසණ්ඩේ තත්‍රකෝ භගවා බික්කු ආමන්තේසි බික්කෝති බදන්තේති. තේ බික්කු භගවතෝ පච්චස්සෝසුම් සමනෝ ගෝතමෝ. මෙන්න මෙතනින්නම් තමයි හොඳටම තේරුම් ගන්න ඕන. ඒ පච්චස්සෝසුම් භගවා එතදෝච කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා. කින්තිවෝ බික්කවේ මයි හෝති ජීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. පින්නපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. ඉති බවා බව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. ප්‍රශ්න හතරක් බුදුහාමුදුරුව ඇහුවා. මේ මම ඉස්සෙල්ලාම කිව්වා කිණ්ටිවෝ බික්කවේ මයි හෝති කියලා. බුදුහාමුදුරුවමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මම මේ ධර්මය ලෝකයාට දේශනා කරන්නේ චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. මේ චීවර ලබා ගන්න. ඒ කාලේ චීවර බොහොම අමාරුයි. රෙදි කොහෙවත් කඩේක විකුණලා ගන්න තිබුණේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඇහුවා, මේ චීවර ලබා ගන්නද මම මේ ධර්මය දේශනා කරන්න කියලා ඇහුවා. එහෙම නැත්නම් පිණ්ඩපාත හේතුව මේ ආහාර පාන පාත්‍රයට පිණ්ඩපාත ලබා ගන්නට ඒ අරමුණු කොටගෙන ඒ අරමුණෙන් මම මේ ධර්මය දේශනා කරනවාද කියලා බුදුහාමුදුරුවෝ ඇහුවා. එහෙම නැත්නම් මේ ඉන්න නවාතනක් හොයාගන්න සේනාසන හේතුව සමනෝ ගෞතමෝ ධම්මං දේශේති. ඊගාවට තව ටිකක් වෙන වචනයක් දාලා ඇහුවා, ඉති බවා බව හේතුව සමනෝ ගෞතමෝ ධම්මං දේශේති. මම මේ බවා බව හේතුව කියන එක තව ටිකක් ඉස්සරහට විග්‍රහ කරනවා ඉතුරු ටික කියලා. එහෙම ප්‍රශ්නයක් අහලා බුදුහාමුදුරුවම පිළිතුරු දෙනවා, න කෝ නෝ බන්තේ භගවති ඒවං හෝති. මේ කියන කාරණයක් හේතුවක් නිසා නෙමෙයි මේ ධර්මයේ දේශනා කරන්නේ. න කෝ නෝ චීවර හේතුව සමනෝ ගෞතමෝ ධම්මං දේශේති. න කෝ නෝ පිණ්ඩපාත හේතුව සමනෝ ගෞතමෝ ධම්මං දේශේති. න කෝ නෝ සේනාසන හේතුව සමනෝ ගෞතමෝ ධම්මං දේශේති. න කෝ නෝ ඉති බවා බව හේතුව සමනෝ ගෞතමෝ ධම්මං දේශේති. මෙම කිව්වා මේ චීවර ලබා ගැනීමේ අරමුණක් ඇතුව මේ ධර්මයේ දේශනා කරනවා නෙමෙයි. සේනාසන පිණ්ඩපාත ලබා ගැනීමේ අරමුණක් ඇතුව, පටු අරමුණක් ඇතුව මේ ධර්මයේ දේශනා කරනවා නෙමෙයි. එහෙම කියලා, න ච කිරවෝ භික්කවේ මයි ඒවං හෝති. මම ඒ වගේ පටු අරමුණක්, කෙටි අරමුණක් ඇතුව මේ ධර්මය ලෝකයාට දේශනා කරනවා නෙමෙයි. චීවර හේතුව සමනෝ ගෞතමෝ එහෙම කියලා ඊට පස්සේ කියනවා, සමනෝ ගෞතමෝ ධම්මං දේශේති අත කිංචි චරහිවෝ අත කිංචිවෝ භික්කවේ මයි හෝති. ඒවංකෝ නෝ බන්තේ භගවති හෝති. අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේශේති. ඒවංච කිරවෝ භික්කවෝ මයි හෝති. අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේශේති. මේ ලෝකයා බිඳින දුක දැකලා මම අනුකම්පා මට ඒ අය කෙරෙහි අනුකම්පාවක් ඇති වුණා. ඒ අනුකම්පාව නිසයි ඒ අයව මේ සංසාර දුකෙන් මුදවා නිදහස් කිරීම සඳහායි මම මේ ධර්මය දේශනා කරන්නේ. ඊළඟට තවත් ඒකටම අදාළ කරුණු කීපයක් කියනවා. තස්මාතිහ භික්කවේ යේ බෝ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා. ඔන්න මේක තමයි ගැඹුරුම තැන. තස්මාතිහ භික්කවේ යේ බෝ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා සේයතිදං. මොනවද මේ දැඩි අභිඤ්ඤා කියන්නේ? ගැඹුරු මේ ආකාරයේ දැනුමක් ලබා දීම සඳහායි මේ ධර්මයේ දේශනා කරන්නේ. මොනවද දැනුමක්ද? සේයතිදං චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ සම්මප්පදාන, චත්තාරෝ ඉද්ධිපාදා, පංච ඉන්ද්‍රියානි පංච බලානි සත්තබොජ්ජංගා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මොකක් පිළිබඳව අභිඤ්ඤය අභිඤ්ඤාතං කරගන්නද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය නිවනට උපකාරවන ආකාරයට මිනිස්සුන්ට දැනුවත් කරන්නටයි මම මේ ගැඹුරු ධර්මය දේශනා කරන්නේ. එහෙම දේශනා කරලා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තත්ත සබ්බේහේව සමග්ගේහි සම්මෝධමානේහි අවිවදමානේහි සික්කිතබ්බං තේසංචවෝ භික්කවේ සමග්ගානං සමෝධමානං අවිවදමානං සික්කතං සියංසු සියංසු ද්වේ බික්කු අභිධම්මේ නානාවාදා තත්‍ර චේ තුම්මාකම් ඒවමස්ස ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝ චේව නානං ව්‍යංජනතෝ චේව නානන්ති තත්ත යං බික්කු සුවචතරං මඤ්ඤෙයාත සෝ උපසංගමිත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානං කෝ අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං තදමිනාපේතං ආයස්මන්තෝ ජානාත යත අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං මා යස්මන්තෝ විවාදං ආපජ්ජිත්තාති. යම්කිසි කෙනෙක් මම මේ දේශනා කරන ධර්මය හරියට අට්ඨනානත්තේ අත්තචෝච නානං ව්‍යංජනතෝච නානන්ති. අට්ඨනානත්වය ව්‍යංජනනානත්වය මේ මාගධී භාෂාවේ පැහැදිලිව ව්‍යංජනනානත්වය අත්තනානත්වය විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා යත්ත යම් බික්කු සුවචරණං මඤ්ඤයාත සෝ උපසංගමිත්වා ඒමමස්ස වචනියෝ. එනිසා මේ අර්ථනානත්වය ව්‍යංජනනානත්වය තේරුම් කර දීම සඳහා අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට උපකාරවන ආකාරයට මේ ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා ඇතුව දේශනා කරනවා මිසක මේක මේ දේශනා කරන්නේ මා යස්මන්තෝ විවාදං ආපජ්ජිතාති. මේ අර්ථනානත්වය ව්‍යංජනනානත්වය යථාපරිදි තේරුම් ගත් යම් කෙනෙකු මේ ධර්මය පිළිබඳව විවාදයෙන් ආපත්‍යක් කරගන්නට කිසිසේත්ම යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා. ඒ නිසා මේකේ වාද කරගන්න විවාද කරගන්න දෙයක් නැහැ. යම් කිසි කෙනෙකුට තියෙන්නේ මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ මේ ගැඹුරු මාගදී භාෂාවේ වචනවල අර්ථනානත්වය ව්‍යංජනනානත්වය තේරුම් අරගෙන ඒ අනුව උපසංගමිත්වා ඒවමස්ස වචනියෝ. ඒ වගේ වචනවල මේ ධර්මයේ විග්‍රහ කරපු පදවැල්වල වචනවල අර්ථ ධර්ම නිරුක්ති තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයා මා යස්මන්තෝ විවාදං ආපජ්ජාති ආපජ්ජිතාත්. මා කියන්නේ මිදී නිදහස් වෙනවා. මේ ආයස්මන්තෝ කියන්නේ අර ශ්‍රාවකයෝ. යම් ශ්‍රාවකයෙක් මේ අර්ථනානත්වය ව්‍යංජනනානත්වය නිවැරදිව තේරුම් ගත්තනම් ඒ පුද්ගලයා කිසිසේත්ම මේක පිළිබඳව වාද විවාද කරගෙන ආපත්‍යක් කරගන්නේ නැහැ. ඒ ආපත්‍යෙන් මිදී නිදහස් වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ කිව්වා. එහෙම කියලා මායස්මන්තෝ විවාදං ආපජ්ජිත්තාති ඉති දුග්ගහිතං දුග්ගහිතෝ ධාරේ තබ්බං සුග්ගහිතං සුග්ගහිතෝ ධාරේ තබ්බං. යම්කිසි කෙනෙක් මේ දෙපැත්තයි කරන්න පුළුවන්. එක දුග්ගහිත වැඩ කරන්න පුළුවන් වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. එහෙම නැත්නම් කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය කරන්න පුළුවන්. මේක නිවැරදිව තේරුම් අරගෙන ඒ පුද්ගලයා මේ දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරෙත්වා සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරෙත්වා ඒ අනුව අනන්තර වාරන්තයේ පන යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. ඒ පුද්ගලයා එහෙම ඒක තේරුම් ගත්ත පුද්ගලයෙක් මේ ද්වතාවය ආනපාන කියන එකම තමයි දුග්ගහිතං දුග්ගහිත දෝධාරෙත්වා සුග්ගහිතං සුග්ගහිත දෝධාරෙත්වා නැවත ආනපාන සත්‍ය සමාධිය. මේක යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. යෝ කියන්නේ එවන් පුද්ගලයෙක් අර හේතුඵල ධර්මයට බහගලපා බලා විනයෙහි පිහිටනවා. හේතුඵල ධර්මයට බහගලපා බලා ධර්මයෙහි පිහිටනවා. සූත්‍රයට ධර්මයට බහගලපා බලලා විනයට සසඳා බලලා එවන් පුද්ගලයෝ මේක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය පූර්ණය කරගන්නට උපකාර වන්නා වූ මේ ධර්මය භාවිතයට ගන්නවා කිව්වා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුව මේක තව කීප තැනක මේ සූත්‍රය මේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියන එක තමයි ඉදිරියට කියලා තියෙන්නේ. ඒ නිසා මේ කිංති සූත්‍රය ඇත්ත වශයෙන් අද හොඳටම මේ අද සමාජයට අද ඔය බුද්ධාගම කියන එකට මේක ඉතාමත්ම ගැළපෙන සූත්‍රයක්. අද සියලුම මේ දේශකයන් වහන්සේලා මේ ධර්මයේ දේශනා කරන්නේ එදා බුදුහාමුදුරුව මේ ප්‍රතික්ෂේප කරපු බැහැර කරපු මෙහෙම කරන්න එපා කියපු මේ කාරණා අද මේ අරමුණු කරගෙන පටු අරමුණු කෙටි අරමුණු ඇතුවයි. ඒ නිසා දැන් එදානම් චීවර පිණ්ඩපාත සේනාසන කියන තුනත් ඉති බවා බව හේතුවා කියන එක බොහොම ගැඹුරු අර්ථයක් ඇතුව. මේ ඉති බවා බව හේතුවා කියන්නේ අර ප්‍රසිද්ධ බවට පත්වෙන්න හෝ ප්‍රසිද්ධ දේශකයෙක් බවට පත්වෙන්න හෝ එහෙම නැත්නම් ලොකු විශාල පිරිසක් ඇති කරගන්න එකතු කරගන්න හෝ එහෙමත් නැත්නම් බවා බව කියන්නේ ධ්‍යාන ලබා ගන්න හෝ අභිඥා ලබා ගන්න හෝ දෙවි බවට බ්‍රහ්ම බවට පත්වෙන්නට හෝ නෙමේ මේ ධර්මය දේශනා කරන්න. ඉති බවා බව හේතුව. දැන් අද මේ සියලු තැන්වල බොහෝ මේ ධර්මය බුදුහාමුදුරුවන්ගේ මේ වචන ටික අරගෙන මේ ධර්මය දේශනා කරන්නේ අද එක්ක ඔය පිරිකර චීවර පිණ්ඩපාතයේ සේනාසන ඊටත් වඩා හුඟක්ම තැන්වල අර ඉති බවා බව හේතුව. ප්‍රසිද්ධියට පත්වෙන්න ප්‍රතිලාභයක් ලබා ගන්න ධ්‍යාන ලබන හැටියට තමා භාවනා මධ්‍යස්ථානවල එහෙම නැත්නම් අර දෙව් මිනිස් සැප කෙලවර මේ ඔක්කොම බවා බව හේතුව ධ්‍යාන ලබා ගන්න. නමුත් බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා මේ බවා බව හේතුව නිසා නෙමේ මේ ධර්මයේ දේශනා කරන්නේ අභිඤ්ඤා දේශිතා සෙහියතිදම් චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පාදාන චත්තාරෝ ඉද්ධිපාදා පංචින්ද්‍රයානි පංචබලානි සත්තබොඤ්ඤංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේ විදිහට වචනවලින්ම කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කරන්නේ මිනිසුන්ට ලෝකයාට අනුකම්පා සහිතව මේ මගඵල ලබා ගන්නට උපකාර වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට මිසක් වෙන කිසිම පටු කෙටි අරමුණක් සඳහා නොවේ. ධ්‍යාන ලබන්න නෙමේ, අභිඥා ලබා ගන්න නෙමේ, පරලොව සඳහා නෙමේ, එලොව මෙලොව සඳහා නෙමේ මේක කරන්නේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බව උදුරා දමන්නට උපකාරක ධර්ම පූර්ණය කර ගැනීම. ඒ මිසක් මේක තර්ක විතර්ක කරලා කෙනෙක් පරද්දවන්න නෙමෙයි කියන එකත් අර ඊගාව ඡේදයේ තියෙනවා. ඒ නිසා අර මා මේ තර්ක විතර්ක කරලා අනික් ඒ කාලේ එහෙමත් කළා මිනිස්සු. අර බොහෝ මිනිස්සු ඔය උපනිෂද් ධර්මය බ්‍රාහ්මණයන්ව තර්ක විතර්ක කරලා පරද්දන්න සමහර බුද්ධ ශ්‍රාවකයෝ මේ බුදුහාමුදුරන්ගේ මේ ධර්මය ඇහුවා අහගත්තා. ඒකටත් ඒ සඳහාත් නෙමේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා. ඒ වගේ ඒක නිසා තමයි කිව්වේ හරි යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. එනිසා හේතුඵල ධර්මයට බහගලපා බලා විනයට සසඳා බලා මේ නිවැරදි පිළිවෙත ප්‍රතිපදාව මාර්ගය අනුගමනය කරන්න භාවිතයට ගන්නේ සඳහායි මේ ධර්මය දේශනා කරන්න කියලා. ඉතින් ඒක නිසා මේ කිංති සූත්‍රය මධ්‍යම නිකායේ තියෙන්නේ ඉතාමත්ම වැදගත් කෙටි සූත්‍රයක්. නමුත් මේ සූත්‍ර අද කිසි කෙනෙක් මතු කරලා ගන්නෙ නැහැ. සමහරට මේවා කියවනව ඇති, මේවා පරිවර්තනය කළා තියෙනවා. නමුත් මේකේ තියෙන අර්ථ ධර්ම කිසි කෙනෙක් පොඩකටවත් මතු කරලා ගන්නෙ නැහැ. මොකද හේතුව අද බොහෝ ඔය ගුවන් විදුලියේ රූපවාහිනියේ පන්සල්වල දැන් අපි උදාහරණයක් ගන්නවා නම් අද පන්සලක ධර්ම දේශනාවක් කරන්න අර හාමුදුරුවෝ ගෙන්නලා ධර්ම දේශනාවක් කිරීමේ යටි අදහසක් චේතනාවක් තියෙනවා. එක්කෝ අර ගොඩනැගිල්ල හදාගන්න, එක්කෝ අර බෝකොටුව හදාගන්න, එක්කෝ අර සල්පිලක් තියෙනවා, එක්කෝ මොනවා හරි වෙන මොකක් හරි ව්‍යාපාරයක් තියෙනවා සල්ලි එක්කව කරන්න. ඒකට අර හාමුදුරුවෝ ගෙනල්ලා ඒ වෙනුමට ධර්මයේ දේශනා කළා. ඒ හාමුදුරන්ටත් කීයක් හරි දීලා මේ සල්ලි ටික එක්කව කරගන්න තමයි මේ අද සියලු පන්සල්වල ඔය දානයක් දෙන්නේ, කටින පින්කමක් කරන්නේ, භාවනාව මේ කරන්නේ, ධර්ම දේශනාවක් කරන්නේ සියලු දෙනා සියලු දේ. ඒ මිසක් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු පිරිසිදු චේතනාවෙන් අර ලෝක අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේශේති අද නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට බුදුහාමුදුරුවෝ මේ කිංති සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ උතුම් බුද්ධ ධර්මය මේ බුද්ධ දේශනාව එහෙම චීවර හේතු කොටගෙන චීවර ලබා ගැනීමට, පිණ්ඩපාත ලබා ගැනීමට හෝ සේනාසන ගන්න කියන්නේ ඔය ගොඩනැගිලි හදන්න, අරවා කරන්න, මේවා කරන්න, ඔය සියලු දේවල් වලට තමයි අද ධර්මයේ දේශනා කිරීමේ යටි අරමුණ. හැම තැනකම මොකක් හරි මිනිසුන්ට මේ පත්‍රිකා බෙදලා ප්‍රචාරය කරලා රේඩියෝ එකේ ගුවන් විදුලිය කියලා හරි ඔයගේ ධර්ම දේශනාවක් යම් තැනක තියෙනවා නම් එතන යටි අරමුණක් තියෙනවා, ව්‍යාපාරයක් තියෙනවා. එතන මුදල් එකතු කර ගැනීමක්, එක්ක බෝකොටුවක් හදන්න කියයි, එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් හදන්න කියයි, එහෙමත් නැත්නම් තවත් මොනවා හරි පන්සලේ තාප්පයක් හදන්න, වැඩි දියුණු කරන්න, මොනවාම හරි ඔයගේ දේවක්. මේ මේ සියලු දේ මේ ශේසාසන හේතුවා කියන එකට එනවා. ඒ වගේම මේ ලෝකයාගේ අනුකම්පා ලෝකයා දුකෙන් විඳින දුකෙන් මුදවා නිදහස් කරලා ඔය අයට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට පිරිසිදුව පැහැදිලිව මේ ධර්මයේ දේශනා කරනවා නෙමෙයි. මේ එක්කෝ එහෙමත් නැත්තම් සමහර විටක ඔය ධර්මයේ දේශනා කරන්නේ බවා භව හේතුවා තමයි අද බොහෝ දුරටම තියෙන්නේ. ඉතින් ඒ බවා භව හේතුවා කියන එක ධ්‍යාන භවටපත් වෙන්න, දෙවි භවටපත් වෙන්න, බ්‍රහ්ම භවටපත් වෙන්න, වාගේම ප්‍රසිද්ධ භවට, ඒ වගේම ප්‍රසිද්ධ දේශකයෙක් වෙන්න මේවටත් මේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඒක නිසා මේ ඉති බවා භව හේතුවා තමයි අද බොහෝ ධර්ම දේශකයන්ගේ ඒකායන පරමාර්ථය. එක්කෝ ලාභයක් ලබා ගන්න, එක්කෝ ප්‍රසිද්ධියක් ලබා ගන්න, එහෙමත් නැත්නම් යම් කිසි දෙයක් ප්‍රතිලාභයක් ලබන්න. මේ සඳහා මේ ධර්මය, මේ උතුම් ධර්මය දේශනා නොකළ යුතුයි කියන එකම තමයි බුදුහාමුදුරුවෝ මේ කිංචි සූත්‍රයේ ඉතාමත්ම සරලව ඉතාමත්ම පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ සූත්‍රය මජ්ඣිම නිකායේ තුන්වෙනි කොටසේ තියෙන මේ ඉතාම වැදගත් සූත්‍රය, මේ සූත්‍රය අද වෙන විට බොහොම වැදගත් ආකාරයට මතු කළා අපි ඉදිරිපත් කරන්න ඕන, පෙන්වන්න ඕන මේ ධර්මය දේශනා කරන ධර්මය ලියන ඔය ධර්ම සියලු ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේලාට මේ තමන් කරගන්නා අනර්ථය අපරාධය විනාශය මේ බවා බව හේතු සඳහාමයි බොහෝ අය මේ වගේ ධර්ම දේශනාවක් පන්සල්වල හාමුදුරුවොත් ගිහියොත් පැවිද්දොත් කරන්න. ඉතින් ඒක නිසා ඒකට නෙමෙයි මේ ධර්මයේ දේශනා කළ යුත්තේ මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නත් ඒ වගේම මේ දුක් විඳින ලෝකයාව මේ දුකෙන් සදාටම මුදවා නිදහස් කරගෙන ඒ අයට අනුත්තර වූ මේ නිවන් මාර්ගය විවෘත කර දෙන්නටත් තමා මේ උතුම් ධර්මය මේ බුද්ධ ධර්මය දේශනා කළ යුත්තේ. ඉතින් ඒක නිසා කවුරුත් මේ කිංති සූත්‍රය හොයල බලලා මේක තියෙන්නේ මජ්ඣිම නිකායේ තුන්වෙනි කොටසේ මේ සූත්‍රය පිළිබඳව තවදුරටත් හදාරන්නට හොයල බලන්නට අවශ්‍යයි කියන එක තමයි කියන්නේ. පුළුවන් වුණොත් ඊගාව ගමන විතර වෙනකොට මේකෙන් පිටපත් ටිකක් අපි මුද්‍රණය කරලා හැම කෙනෙකුටම ලැබෙන්නට සලස්වනවා. මොකෝ ත්‍රිපිටකය හැම කෙනෙකුටම ගාව නෑ. නමුත් මේකේ ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ තුන්වෙනි පොතේ තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන පුළුවන්. ඒ පිළිබඳව එපමණයි. දැන් ඊගාවට තවත් අද වන විට බොහොම වැදගත්ම වැදගත් කාරණයක් තියෙනවා. මේ කාරණේ තමා මේ ත්‍රිපිටකයේ තියෙනවා සූත්‍ර කීපයක්. මේ පොතක් දීලා තියෙනවා අනන්තරික පාපකර්ම හා සංඝබේද සූත්‍ර. අනන්තරික පාපකර්ම කියන්නේ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මොකද්ද මේ අනන්තරික පාපකර්ම. මේ කර්ම තියෙනවා අනන්තරික පාපකර්ම තියෙනවා අපරාපරිය කර්ම තියෙනවා ගරුක කර්ම තියෙනවා ආසන්න කම්ම ආචින්න කම්ම උපඝාතක කම්ම උපපීඩක කම්ම උපස්තම්භක කම්ම මෙහෙම තියෙනවා කර්ම. මහා කම්ම විභංගයේ සූත්‍රයේ චූල කම්ම විභංග සූත්‍රයේ තව බුදුහාමුදුරුව දේශනා කරපු බොහෝ සූත්‍රවලක් තියෙනවා මේ කර්ම. කර්ම කියන එකේ තේරුම එක ඒ ක්‍රියාව කරාට පසුව තමන්ට ඒ කරපු පුද්ගලයාට පසුපස හෙවණැල්ල වාගේ ඵල විපාක එක්ක හොඳ වෙන්න එක්ක නරක වෙන්න දෙපැත්තම තියෙනවා. ඒ නිසා මේ හොඳ හෝ නරක හෝ ඒ ක්‍රියාව කළාට පස්සේ තමන්ට අර කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්මං කරිසාමි කර්ම පටිසරණ කිව්වේ මේකයි. කර්ම කියන එකේ තේරුම පුණ්‍ය කර්ම වුණත් පාප කර්ම වුණත් අකුසල කර්ම වුණත් ඒක කරාට පස්සේ තමන්ට ආපහු ඵල විපාකයක් එක් කළ මොහොතේ ඉඳන් එක්ක දිත්‍ය ධම්ම වේදනීය වශයෙන් එහෙම නැත්නම් සම්පරායික වශයෙන් දිත්‍ය ධම්ම වේදනීය වශයෙන් කියන්නේ කළ මොහොතේ ඉඳන් මේ ජීවිත කාලය තුල යම් දෙයක් ඵල විපාක දෙනවා නම් ඒක දිත්‍ය ධම්ම. ඒක ඉදිරි උපතකදී ඵල විපාක දෙනවා නම් හොඳ හෝ නරක හෝ පින හෝ පව හෝ ඒක සම්පරායිකයි. ඒ නිසා මේ කර්ම කියන වචනේ හොඳට තේරුම් ගත යුතු දෙයක්. දැන් පුණ්‍ය කර්ම කියන්නේ මේකමයි. පුණ්‍ය කර්ම කිව්වහම මේක කර්මයක්. මේක තමන්ට මේ සංසාරේ හොඳින් දික් වෙන්නට හොඳින් ඉදිරියට පාත්වගෙන යන්නට හොඳින් නිවන වහගෙන මේ කාම ලෝකෙක අතරමං වෙන්නට කරන දෙයක් තමයි පුණ්‍ය කර්ම. පාප කර්ම සතර අපාය. ධ්‍යාන කර්ම අර අසඤ්ඤතල හතරේ. ඉතින් ඒක නිසා මේ කර්ම කියන එක කවුරු කොතැනකදී කොහේ කළත් ඒක මේ සංසාර ගමන දික් වෙන දෙයක්. ඒ වගේම මේ ආනන්තරික පාප කර්ම කියන්නේ අන්තරික අතරක් නැතුවම ඒ කර්මය කරපු මොහොතේ ඉඳන් ඒ කර්මයේ තියෙන ශක්තිය බලය වේගය ගෙවි අවසාන වී ඉවර වෙන තුරුම ඒ කර්මයේ ඵල විපාක දෙනවා නම් අතරක් නැතුවම ඒ අතරක් නැතුවම ඵල විපාක දෙන කර්මයකට කියනවා ආනන්තරික පාප කර්ම කියලා. ආනන්තරික පාප කර්ම වගේම ආනන්තරික කුසල කර්මත් තියෙනවා. ආනන්තරික කුසල කර්ම කියන්නේ සෝතාපන්න මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය. එතෙන්දී ඒ ආනන්තරික කුසලය නිසා අරහත් ඵලයට පත් වෙලා මේ සංසාර ගමන කෙලවර වෙන තාක්කල්ම අතරක් නැතුවම සතර අපායටපත් නොවීම කාමලෝකික සුගති ලෝකික හෝ අර සුද්ධාවාසයක හෝ ජීවත් වෙලා නිවන් දකින කර්ම ඒවට කියනවා ආනන්තරික කුසල කම්ම කියලා. ඒ වගේම ආනන්තරික සමාධි තියෙනවා. දැන් ආනන්තරික සමාධි තියෙනවා. සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තිය මේ වගේ නොයෙකුත් අනිමිත්‍ය සමාපත්තිය, අපනිහිත සමාපත්තිය, අරහත් ඵල සමාපත්තිය, මහා කරුණා සමාපත්තිය මේවටත් කියනවා ආනන්තරික ඵල සමාපත්තිය කියලා. මේ ආනන්තරික කියන මාර්ගදී වචනේ තේරුම අතරක් නැතුවම යම් කිසි ක්‍රියාවක ඵලයක් දෙනවා නම් විපාකයක් හැටියට හොඳ හෝ නරක හෝ එතෙන්ට යොදලා තියෙන වචනේ අන්තරික එහෙම නැත්නම් ආනන්තරික. ඒ අනුව බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව මේ ආනන්තරික පාප කර්ම පහක් විග්‍රහ කරන්න පංච ආනන්තරික කර්ම විග්‍රහ කරන්න සූත්‍ර කීපයක්ම දේශනා කරලා තියෙනවා. අංගුත්තර නිකායේ තුනේ තියෙනවා පරිකුප්ප සූත්‍ර සුත්තං කියලා සූත්‍රය. මේ පොතේ තියෙනවා පරිකුප්ප සුත්තං. මේක බොහොම කෙටි සූත්‍රයක්. පංචමේ භික්කවේ අපායිකා නිරයිකා පරිකුප්පා අතේ කිච්චා කතමේ පංච මාතා ජීවිතා වරෝපිතා පිතා ජීවිතා වරෝපිතා අරහං ජීවිතා වරෝපිතා තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදිත හෝති සංඝෝ බින්නෝ බේදෝ හෝති. මේ පහ තමයි මේ පංච ආනන්තරික පාප කර්ම හැටියට මේක පරිකුප්ප සූත්‍රයේ තියෙනවා, ද්විතීය භික්ඛු සූත්‍රයේ තියෙනවා, සූත්‍ර ගණනාවක තියෙනවා මෙහෙම මේ පංච ආනන්තරික පාප කර්මයන්. මේක මේ පොඩි පොතේ විග්‍රහ කරලා තියෙනවා මේ පංච ආනන්තරික පාප කර්මයන් පිළිබඳව බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍ර ගණනක්ම. මේකෙන් තේරුම් ගන්න ඕන අර අතරක් නැතුවම මෙවන් පාප කර්මයක් කළොත් ඒක අන්තරිකයි, අතරක් නැතුවම ඵල විපාක දෙනවා. අර තිරස් භවෙන් තිරස් භවට ඔළුව උස්සන්න බෑ. එක්ක අපාය යනවා, සතර අපායමයි යන්නේ, වෙන කොහෙවත් යන්නත් බෑ. ඒ නිසා මෙවට කියනවා ආනන්තරික පාප කර්ම. මේ අපාය යන එක තමයි අපායික නිරයික පරිකුප්පා අතේ කිච්චා. මේක අතේ කිච්චා කියන්නේ ඒ කරපු මොහොතේ පටන්ම ඒ පුද්ගලයා ක්ෂණයකින්ම මෙන්න මේක තමයි අර පොළොව බලාගෙන ගියා කියන්නේ අර ආනන්තරික පාපයක් කර්මයක් කරගම ඒ සාහිත්‍යකාරයාගේ වචනේ. මේක ඒ මොහොතේ ඉඳන්ම ඒ පුද්ගලයාට අතේ ඵල දෙනවා, අතේ පත්තු වෙනවා කියන එක තමයි අතේ අතිකිච්ඡා කියන්නේ. ඒ නිසා අපායික නිරයික එක අපායට යනවා, එක නිරයට යනවා. මේක සමාවක් ලැබෙන්නෙම නැහැ. මෙහෙම ආනන්තරික පාප කර්ම පහක් තියෙනවා. තමන්ව බිහි කළ මවගේ ජීවිතය තොර කිරීම, මරණයටපත් කිරීම මව, පියා තමන්ව බිහි කළ පියා මරණයටපත් කිරීම ජීවිතය තොර කිරීම, අරහතුන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය තොර කිරීම, ඒ වගේම තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදිතං හෝති. දුෂ්ට වූ පදුට්ට වූ මනසකින් වැරදි චේතනාවකින් භාග්‍යවතුන් වහන්සේ ලෞතුරා බුදුහාමුදුරු නමකගේ ලේ සෙලවිය. දැන් බුදුහාමුදුරන්ගේ ලේ සෙලවුවා අර මේ ජීවක වෛද්‍යවරයා. ඒ දුට්ටේන චිත්තේන නෙමේ. බුදුහාමුදුරන්ට තුවාලයක් වුණාම ඒ ජීවක වෛද්‍යයත් වෛද්‍යවරයාත් ඒක සුද්ධ කළා. බෙහෙත් දැම්මේ යහපත් පිරිසිදු චේතනාවකින් ඒ තුවාලේ හොඳ කිරීම. ඒක බුදුහාමුදුරන් කියලා ඉස්සල වීම හැම විටම අනන්තරිය පාප කර්මයන් නෙමේ. යම් කෙනෙක් දුට්ටේන චිත්තේන තථාගත ස ලෝහිතං උප්පාදෝ. අන්න ඒකයි වරද. එනිසා පදුට්ට වූ දුට්ට වූ සිතකින් මරණයට පත් කිරීමේ චේතනාවකින්, කරදරයක් කිරීමේ චේතනාවකින්, විනාශයක් කිරීමේ චේතනාවකින් බුදුහාමුදුරුවන්ගේ ලෞතරා බුදුගණෙකුගේ ලේසලවීම දුට්ටේන චිත්තේන තථාගතස්ස ලෝහිතං උප්පාදිතං. ඉතින් ඒක නිසා මේ අතර තමා කවුරුත් අද මේ පිළිගත්ත අනන්තරිය පාප කර්ම පහෙන් හතරක්. පස්වෙනි එක මේ හතරම අද කරන්න බෑ, කරන්නෙත් නෑ. දැන් බොහෝ කෙනෙකුගේ මෙතන ඉන්න අම්මා නෑ, තාත්තා නෑ, නැති වෙලා හිටියත් කීයටවත් අම්මා තාත්තා එහෙම මරන්න යන්නේ. අද අරහතුන් වහන්සේලා නෑ. ඒ නිසා අරහං කියන අය අද බොහොම අඩුයි. ඒ නිසා අරහතුන් වහන්සේ කෙනෙක් මරණයට පත් කරන්නේ කවුරුවත් යන්නේ නෑ. ඒ නිසා ඒ හතරම කරන්න බෑ. නමුත් අද බහුලවම දවස ගානේම විශේෂයෙන්ම පසළොස්වක පෝය දින යන්නේ මේ හැම තැනකම හැම ගිහියෙක්ම පැවිද්දෙක්ම මේ ලංකාවේ කරගන්න විශාල මානන්තරික පාප කර්මය තමයි සංගෝ බින්නෝ හෝති කියන එක. ඒක නිසා මේක ඉතාමත්ම වැදගත්සේ මතු කරලා පෙන්වලා දෙන්න ඕන. විශේෂයෙන්ම මේ නිවන් දකින්නට කියලා සසුන් ගත වූ පැවිදි වූ බොහෝ පැවිදි උතුමන් මේ කරගන්නා සංඝ බේදය අනන්තරික පාප කර්මයක් බව ඒගොල්ලෝ නොදැනමයි කරන්නේ. නොදැන කළත් දැන කළත් වැරද්ද වැරද්ද බව පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ සංඝෝ සංඝං සංඝේ කියන එක හොඳට තේරුම් ගත යුතු වචනයක්. මේක ක්‍රියාපදයක්. මේ සංසාර සම්බන්ධය ගසා බිඳ දමන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය, මාර්ගය, පිළිවෙත විග්‍රහ කරපු උතුම් මාගදී පදවැල් යම් ආකාරයකට යම් කෙනෙක් වෙනස් කළොත්, විකෘති කළොත්, විනාශ කළොත්, වැරදි අර්ථයක් දුන්නොත් මෙන්න මේ අවස්ථාවේදී සංඝ ભેදය වෙනවා. දැන් මෙහෙම බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලේ මේ පංච ආනන්තරිය පාප කර්ම පිළිබඳවත් මේ සංඝ ભેදය, සංඝ භින්නෝ ભેදෝ කියන මේ වචනෙත් බොහෝ ශ්‍රාවකයෝ අතරේ සාකච්ඡා කර කර කතා කර කර තිබුණා. මේ වගේ අවස්ථාවක එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් උපාලි කියලා, මේ උපාලි කියන මේ ස්වාමීන් වහන්සේ මේක තියෙනවා මේ දහවෙනි පිටේ අංගුත්තර නිකායේ දසක නිපාතය තියෙනවා. ඒ උපාලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා, භාග්‍යවතුන් වහන්ස මේ හැම කෙනෙක්ම මේ පංච ආනන්තරිය පාප කර්ම පිළිබඳ කතා කරනකොට සංඝ ભેදය, සංඝ ભેදය, සංඝෝ බින්නෝ ભેදෝ මෙහෙම කතා කරනවා. මොකද්ද මේකේ තේරුම කියලා මේ අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙන මේ සංඝ ભેද සූත්‍රයේ තියෙනවා. මේකත් කෙටි සූත්‍රයක්. සංගෝ බේදෝ සංගෝ බේදෝති බන්තේ උච්චති කිතාවතානුකෝ බන්තේ සංගෝ බින්නෝ බේදෝති කියලා මේ උපාලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා. එගමන බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා, ඉදු උපාලි බික්කු බව කය කරන්නට ඇප කැප වෙලා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුගමනය කරන උපාසක උපාසිකා මහන මෙහෙන මේ සිවණක් පිරිසම බික්කු අදම්මන් ධම්මෝති දීපෙන්ති, ධම්මං අදම්මෝති දීපෙන්ති, අවිනයං විනයෝති දීපෙන්ති, විනයං අවිනයෝති දීපෙන්ති අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනාති දීපෙන්ති අනාචින්නම් තථාගතේන ආචින්නම් තථාගතේනාති දීපෙන්ති ආචින්නම් තථාගතේන අනාචින්නම් තථාගතේනාති දීපෙන්ති අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති තේ ඉමේහි දසහි වත්තු හි අවකස්සಂತಿ අපකස්සಂತಿ ආවේනිකම්මං කරෝති මොක්ඛං උද්දිසಂತಿ එත්තාවතානුකෝ උපාලි සංගෝ බින්නෝ බේදෝ හෝති කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මේ උපාලි කියන හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවාම මේ ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ ඉතාම සරල, ඉතාම පැහැදිලි, ඉතාම කෙටි කරුණු 10ක් දේශනා කළා. මේ සංඝ බේදය වෙන හැටි, මේ ආනන්තරේ පාප කර්මය වෙන හැටි. ඊළඟට මේ කතාව දැන් මෙහෙම මේ උපාලි හාමුදුරන්ට මේ කතාව මෙහෙම එක ප්‍රකාශ කළා කිව්වහම මේක මේ එදා හිටිය ඒ භික්ෂු සංඝයා අතර බොහොම වේගෙන් පැතිරිලා ගියා. ඒගමන ආනන්ද හාමුදුරන්ටත් මේක කනට වැටුණා. ආනන්ද හාමුදුරුව ඒගමන බුදු හාමුදුරුව හම්බ වෙලා ඇහුවා, අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංගමි උපසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒත් අදුවේ. මේක අහන්න ලැබුණේ ආනන්ද හාමුදුරුවත් භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙලා එකත් වස ඉඳගෙන මේ කරුණුම මේ ප්‍රශ්නෙම භාග්‍යවතුන් වහන්සේගෙන් නැවත පැහැදිලි කර ගැනීම සඳහා ඒ ප්‍රශ්නේ මැහුවා. සංඝ බේදෝ තිබන්තේ උච්චති කිට්ටාවතානුකෝ බන්තේ සංඝෝ බින්නෝ බේදෝති ඉදානන්ද ඊගමන ආනන්ද හාමුදුරන්ට බුදු හාමුදුරුවෝ අර කතාවම අර කරුණු 10ම කිව්වා. ධම්මෝ අධම්මෝති දීපෙන්ති අධම්මෝ ධම්මෝති දීපෙන්ති විනයෝ අවිනයෝති දීපෙන්ති අවිනයෝ විනයෝති දීපෙන්ති. ඊට පස්සේ තථාගතේන භාසිතං ලපිතං අලපිතං අභාසිතං කිරීම දීපෙන්ති. ඒ වගේම තථාගතේන අලපිතං අභාසිතං ලපිතං භාසිතං කිරීම. ඒ වගේම තථාගතේන අවිනයං විනයං දීපෙන්ති විනයං අවිනයං පඤ්ඤත්තං අපඤ්ඤත්තං. මේ කරුණ 10 මේ විදිහටම කිව්වා. මෙතන වචනයක් තියෙනවා දීපෙන්ටි කියලා. මේ 10ම මේ පේලි 10ම මේ කරුණ 10ම මේ ආනන්තරික පාප කර්මයක් කරන කරුණ 10ම යම් කිසි කෙනෙක් මේ දීපෙන්ටි කියන්නේ පන පිහිටවල මේ බුදුහාමුදුරුව කියලා තියෙන්නේ මෙන්න මේ ආකාරයටමයි ඒකින්ද මෙන්න මේකයි හරි කියන එක පන පිහිටෝලා හරියට තමන් අහගත්තා වගේ මේ වැරද්ද කරනවා නම් ඒක තමයි දීපෙන්ටි කියන වචනෙන් විග්‍රහ කරන්නේ. ඒ නිසා මෙතෙන්දී හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ වාචිතය ලපිතය අලපිතය අභාසිතය කිරීම පිළිබඳව මේ මහවග්ගපාලියෙත් චූලවග්ගපාලියෙත් පැහැදිලිව තියෙනවා. එක්තරා හාමුදුරුවරු දෙන්නේ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට මේ ධර්මය තවත් වෙනත් භාෂාවකින් ඒ කාලේ තිබුණු සංස්කෘත භාෂාවට කිව්වේ ඡන්දස් වෛදික භාෂාව. මේ ඡන්දස් වෛදික භාෂාව විශාල පිරිසක් මේ ඉන්දියාවේ ಭಾರತයේ පාවිච්චි කළා. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය මේ ඡන්දස් වෛදික භාෂාවට පරිවර්තනය කරන්න මේ හාමුදුරුවෝ දෙන්න බුදු හාමුදුරුවගාවට ඇහිල්ලා අවසරීතුව. මේක චූලවග්ග පාලි තියෙනවා. මට හරියටම පිට මතක නෑ. ඒ හාමුදුරු දෙන්නගේ නමත් මට හරියටම මතක නෑ. නිකං කතෙලු අමෙලු වගේ ඔන්නෝම් වචන දෙකක් තියෙන්නේ, නම් දෙකක්. ඒ හාමුදුරුව ඇහිල්ල ඇහුවාම බුදු හාමුදුරුව කිව්වා මේ බුද්ධ භාෂිතය මේ මාගදී පදවැල් පද පරම වෙත ඔය ඡන්දස් වෛදික භාෂාවට හෝ වෙනත් බාල භාෂාවකට පාවිච්චි කර පරිවර්තනය කරන්න එපා කියලා. සංගීත ස්වරූපයෙන් කියන්න ගායනා කරන්න එපා කියලා. ඒක තවුඟක් විග්‍රහයක් කළා. මේක චූලවග්ග පාළියේ තියෙනවා. ඒ වගේම මේ මිහිඳු හාමුදුරුව මේ අර රජගහනුවර ඉඳලා අනුරාධපුරයට ආවහම ඒකේ මේ බාලපඬිත සූත්‍රයේ මේ කතාවම පැහැදිලිව තියෙනවා. මේ ධම්මෝ අධම්මෝති, අධම්මෝ ධම්මෝති, මේක විනයං අවිනයෝති, පඤ්ඤත්තං අපඤ්ඤත්තං, මේ කරුණුම එතෙන්දි බුදුහාම මේ මිහිඳු හාමුදුරුවත් එදා අනුරාධපුරේ හිටිය මිනිස්සු මේ වැඩේ කරලා තියෙන බව එකෙන් පේනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ මේ බුද්ධ භාෂිතේ වැරදියට පාවිච්චි කළ මිනිස්සු තමයි අනුරාධපුරේ මිහිඳු හාමුදුරුවෝ ඉන කාලේ හිටලා තියෙන්නේ. දැන් නම් ওই විදිහට මිහිඳු හාමුදුරුවෝ ඒ බාලපඬිත් සූත්‍රයේ ওই තියෙන එක ඒ මිනිස්සුන්ට කියන්න ඕනේ නැහැනේ. ඒ කියන්නේ මේ අද වගේම බුදුහාමුදුරන්ගේ ඒ බුද්ධ භාෂිතය අවුරුදු 250 280ක් යනකොට මේ යක්ෂ ගෝත්‍රිකයෝ අනුරාධපුර ප්‍රදේශයේ හිටපු ඉන්දියන් කාර්යොත් එක්ක මේ බුද්ධ භාෂිතය ලපිටේ ආලපිටේ ආභාෂිතය කළ අර ඡන්දස් භාෂික භාෂාවන් නැතුව ඒ කාලේ වෙනකොටම මේ වැරදක් කරලා තියෙනවා. එහෙම නැත්නම් මිහිඳු හාමුදුරන්ට හොඳට කියවල බලන්න බාලපඬිත් සූත්‍රයේ මෙහෙම එකක් නැද්ද කියලා. ඉතින් ඒක නිසා මේ සංගබේදේ එදත් කරගෙන තියෙනවා. අදත් කරගෙන තියෙනවා මේ යම් කිසි භාෂාවකට මේ බුදු හාමුදුරුවන්ගේ ධර්මය පදපරම ලෙස පරිවර්තනය කළා. දැන් බුදුහාමුදුරුව කවදක්වත් මේ භාෂාව මේ මාගදී භාෂාව පරිවර්තනය කිරීම තහනම් කළා. සූත්‍ර කීපයකම තියෙනවා. මේක කරන්න එපා කිව්වා. චූලවග්ග පාළියෙත් තියෙනවා. මේ තහනම් කරන්න පරිවර්තනය කරන්න එපා කිව්ව නිසා ත්‍රිපිටකය අනුරාධපුර යුගයේදී පරිවර්තනය කළේ නැහැ. ඔය වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එනනම් පදපරම ලෙස අර මාගදී පදයකට සිංහල පදයක් හැටියට අරගෙන පරිවර්තනය කළේ නැහැ. පොළොන්නරි යුගයේ කළෙත් නැහැ. මේ ලංකාවේ අර චක්‍රවර්ති සාහිත්‍ය යුගයේ තියෙන දඹදෙනි යුගයේ කළෙත් නැහැ. කෝට්ටි යුගයේ හෝ මහනුවර යුගයේ හෝ කුරුණෑගල ගම්පල යුගයකදී මේක පදපරම ලෙස පරිවර්තනය කළේ නැහැ. මේක අර අටුවා කතා සීහල අට කතා ලිව්වා. ඒ මේ හෙළබිම වැසියන්ට ඒ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය තේරුම් ගන්න පුළුවන් විදිහකට මේ සීහල අට කතා, හෙළ අට කතා, හෙළ අකුරෙන්, හෙළ වචන වලින්, හෙළ පදවැල් වලින් සරල සුගම සිංහල පදවැල් වලින් මිනිසුන්ට මේ ධර්මය අටුවා කතා ලියලා ඒ මහා ප්‍රඥන් වහන්සේලා දුන්නා. නමුත් අර ජෝර්ජ් ටර්නර්, ජේම්ස් ෆ්‍රෙන්සස් කියන සුද්ධ දෙන්නා මේ මාගදී පදවැල් තියෙන ත්‍රිපිටකය එංගලන්තයට ගෙනිහිල්ලා අර එපැයි කියපු වැඩේ අවුරුදු 2000කට විතර පස්සේ එංගලන්තෙදී 2000කටත් වැඩි 2400ක් විතර යනකොට 1870-84 මේ විදිහට පදපරම ලෙස පරිවර්තනය කළා. ඒ පදපරම ලෙස පරිවර්තනය කරපු එක ඉංග්‍රීසි පරිවර්තනය ට්‍රාන්ස්ලේෂන් එක තමයි සිංහලට පරිවර්තනය කළේ. ඉතින් ඒක නිසා මේ බොහෝ මාගදී පදවැල් අර බුද්ධ භාෂිතේ ලපිතය අලපිතය ආභාෂිතය කරලා තියෙනවා. බුද්ධ භාෂිතේ ලපිතය කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ වචන මාගදී පදවැල් බුද්ධ භාෂිතය සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං. කාටවත් අකුරක් ඇලපිල්ලක් ශේෂයක්වත් එහාට මෙහාට කරන්න, වැඩි කරන්න, අඩු කරන්න අයිතියකුත් නැහැ, කරන්න ඉඩක් තියලත් නැහැ. එහෙම කළොත් වෙන්නේ මේ ධර්මය අධර්මය වෙනවා, ලපිටය අලපිටය වෙනවා, භාෂිතය අභාෂිතය වෙනවා. විශේෂයෙන්ම ආචින්න දේශනාව අනාචින්න දේශනාවක්. මේ දේශනාව, මේ බුද්ධ භාෂිතය ආචින්න දේශනාව. ආචික්කනා දේශනා පඤ්ඤපන පට්ඨපන විභජන විවරණ උත්තානි කම්මන්ති. මේ සත්‍ය විභංග සූත්‍රයේ සතිත්තාමුදුර මේ ආචින්න දේශනාව දේශනා කරලා තියෙනවා. පැහැදිලිව බුදුහාමුදුරුව මේ උත්තානි කම්මන්ති අනුත්තර වූ නිවනට යන පාර මාර්ගය පිළිවෙත පැහැදිලිව ආචින්න දේශනා පඤ්ඤපන පට්ඨපන විභජන විවරණ උත්තානි කම්මන්ති මේ ආකාරයට විග්‍රහ කරලා විස්තර කරලා බෙදලා විභජනය කරලා විග්‍රහ කරලා තියෙනවා. මේක තමයි ආචින්න දේශනා. මේ ආචින්න දේශනාව යම්කිසි කෙනෙක් වැරදියට පරිවර්තනය කළොත් ඒක අනාචින්න දේශනාවක් වෙනවා, නිවන වහන දෙයක් වෙනවා. දැන් ඕක තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ මාගදී වචන තුල සිංහලට පස්සේ කාලයක පරිවර්තනය කරනකොට මේ අනිච්ච දුක්ඛ අනාත්ත, අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා, අර අනිත් පැත්ත නිත්‍යයි නිට්ටයි සුඛයි ආත්මයි කියලා වැඩියට පරිවර්තන. මේක තමයි අර ආචින්න දේශනාව අනාචින්න කිරීම, අනාචින්න දේශනාව ආචින්න කිරීම. ඒ වගේම මජ්ජි මා ප්‍රතිපදා, අර මා කියන වචනේ ඇලපිල්ල කපලා මධ්‍යම ප්‍රතිපදාව මිඩල් පාත් මැදමාවට මැදුම් පිළිවෙත කළා. මේක ආනන්තරික පාප කර්මයක්. මිනිසුන්ගේ නිවන වහන බලවත් පාප කර්මයක්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන නිවන විවුර්ත කරන්න මේ පදවැල් විග්‍රහ කළ. මේ නිවන විවුර්ත කළ පදවැල් යම් කිසි කෙනෙක් විකෘති කළොත්, වෙනස් කළොත්, වෙන අර්ථයක් වෙන විදිහට, ධර්මයක් නැති වෙන විදිහට, ඒක අනාචින්න දේශනාවක් වෙනවා. ඒක ධර්මය අධර්මය වෙනවා, ලපිතය අලපිතය වෙනවා, භාෂිතය අභාෂිතය වෙනවා. ඉතින් ඒක නිසා එකක් දෙකක් තුනක් නෙමේ, මේ ත්‍රිපිටකය පරිවර්තනය කරපු බොහෝ මිනිස්සු මේ විදිහට මේ බුද්ධ භාෂිතය ලපිතය අලපිතය අභාෂිතය කරලා, අර ආචින්න දේශනාව අනාචින්න දේශනාව කරලා මේ ආනන්තරික පාප කර්මය කරගෙන තියෙනවා. ඒක නිසා දැන්වත් මේ ආනන්තරික පාප කර්මය ඒ කරගත්ත අය ඒවා කරලා බුද්ධඝෝසාමුදුරුව මේක මුලින්ම කළා. බුද්ධඝෝසාමුදුරුවන්ගේ විසුද්ධි මාර්ගය ඇතුළු පොත්පත් ගුරුකොට ගරුකොට පසු කාලෙක ලියපු පොත්පත් ලියපු ගිහි පැවිදි බොහෝ ලේඛකයෝ මේ ලංකාවේ සහ ඉන්දියාවේ දෙකේම බොහෝ ලේඛකයෝ මේ බුද්ධ දේශනාවේ වචනම අරගෙන ඒ මාගදී පදවැල් වලටම වැරදි අර්ථ ධර්ම ඉදිරිපත් කළා. මේ බුද්ධ භාෂිතය ලපිතය අලපිතය අභාෂිතය කරලා අනන්තරික පාප කර්මයන් කරගෙන තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම අද ඉන්නේ සතර අපායේ. තව කොච්චර කාලයක් ඉන්න වේද කියන්න බෑ. ඒ නිසා දැන් අපි මේක බොහොම අනුකම්පාවෙන් මේ බුද්ධ ධර්මය, මේ උතුම් ධර්මය භාවිතයට ගන්නේ බෞද්ධයෝ බොහෝ දුරටම ගැඹුරු අර්ථය නිවන් දකින්න බලාපොරොත්තු වෙන. ඒ නිසා විශේෂයෙන්ම මේ ධර්මය පොත්පත්වල ලියන අය ඉදිරියට දැන් ලියපු අයට අපිට කරන්න දෙයක් නැහැ. ලියපු අය අනන්තරී පාප කර්මය කරගෙන ඉවරයි, සතර අපායට ගිහිල්ලා ඉවරයි. ඒ වගේම ඔය බොහෝ දේශකයොත් ඔය අර කියපු අර කින්ති සූත්‍රයේ තියෙන භවා භව හේතුවා මේ ධර්ම දේශනා කරන මිනිසුත් මේ අනන්තරී පාප කර්මයම කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අඩු ගානේ ඉදිරියටවත් අද ජීවත් වෙලා ඉන්න තාමත් මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉදිරියට මේ ශාසනයට ඇතුල් වෙන ඔය පොඩි සාමණේරයන් වහන්සේලා සහ ඉදිරියට මහාන වෙන සියලු මායත්, අද මහාන වෙලා ඉන්න තරුණ සියලු භික්ෂුන් වහන්සේලාටත් මේ වරද, මේ පාපය, මේ ආනන්තරික පාප කර්මයෙන් මිදී නිදහස් වෙන්න අනුකම්පා සහිතව මේ කරුණු පෙන්නලා දෙන්න ඕන, මතු කරලා දෙන්න ඕන. මේ සංඝ ભેදේ කියන්නේ පන්සල් දෙකක ඉන්න හාමුදුරුවෝ දෙනමක් ભેද කිරීමත්, එක පන්සලක ඉන්න හාමුදුරුවෝ දෙනමක් ભેද කිරීමත්, අර නිකායක් අතර මොකක් හරි ભેදයක් කිරීමත්, එහෙම නෙමේ. ඒවා භික්ඛු ભેද මිසක් සංඝෝ භින්නෝ ભેදෝ වෙන්නේ නැහැ. සංඝ ભેදේ කියන්නේ පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේ සංඝෝ, සංඝං කියන්නේ ක්‍රියාපදයක්. මේ සංසාර සම්බන්ධය ගසා බිඳ දමන්නට උපකාර වන ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය භින්න කිරීම, ભેද කිරීම කියන එකයි සංඝෝ ભેදෝ භින්නෝ කියන එක. ඉතින් ඒක නිසා ඒ මිසක් හාමුදුරු දෙනමක් අතර භින්න කිරීමක්, ભેද කිරීමක්, තරහ වෛරයක් හෝ පන්සල් දෙකක් තරහ ભેද කිරීම නෙමෙයි. මේක පස්සේ කාලෙක කොහොම හරි මේ වගේ අද සියලු දහම් පාසල්වල සියලු පිරිවෙන්වල පොඩි හාමුදුරුවන්ට මේ වැරදි ඉගැන්වීම කීමත් අර ආනන්තරික පාපකර්මයක් නැවතත්. ඒ නිසා මේ බුදුහාමුදුරුව ත්‍රිපිටකයේම අංගුත්තර නිකායේ සූත්‍ර ගණනාවක මේ සංඝ ભેදය පැහැදිලිව පිරිසිදුව වචනින්ම දේශනා කරලා තියෙනවා. ඉතින් මෙච්චර මෙහෙම පිරිසිදුව පැහැදිලිව බුදුහාමුදුරුව මේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සූත්‍ර ගණනාවක මේ සංඝ ભેදය භින්න කිරීම පැහැදිලිව දේශනා කරලා තියෙද්දි තවත් මේ හාමුදුරුව දෙනමක් ભેද කිරීම සංඝ ભેදය, ඒ සංඝ නෙමෙයි ඒගොල්ලෝ, ඒගොල්ලෝ භික්ඛු. මේක හොඳට තේරුම් ගන්න ඕන. අනිත් පාර මගඵලලාභී අය කීයටවත් එහෙම ද්වේෂයක් වෛරයක් භින්න කිරීමක් ભેද කිරීමක් කරන්න බෑ, කරන්න වෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ කාටවත්. ඉතින් ඒක නිසා මේ සංඝෝ භින්නෝ ભેදෝ කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය උපකාර වෙන්නේ අර සංඝෝ කියන, සංඝං කියන ක්‍රියාකාරකම පූර්ණ කරගන්න. ඒ ක්‍රියාකාරකම පූර්ණේ කරගන්නට බුදුහාමුදුරුව දේශනා කරපු මේ නිර්මල පිරිසුදු බුදුදහම අර වෙනස්කම් කරලා, විකෘති කරලා, වෙන භාෂාවකින්, වෙන අර්ථයකින්, වෙන විදියකට දේශනා කළොත් අන්න ඒක මේ සංඝ ભેදය භින්න කිරීම. ඒ මිසක් පුද්ගලයන් අතර යම් ભેදයක් ඇති කිරීමක් මේ සංඝ ભેදේ ඇත්තේ නැහැ. මේක හොඳට පිරිසිදුව තේරුම් ගත යුතු දෙයක්. මේ අනුකම්පාවෙන්ම මේ සියලුම දෙනාට, විශේෂයෙන්ම පොත්පත් ලියන අයට, ඊගාවට ඔය ප්‍රසිද්ධියේ පණ පිහිටවල මේ වැරදි ධර්මය දවස ගානෙම දේශනා කරන දේශකයන්ට, විශේෂයෙන්ම පසළොස්වක පෝය දවස්වල සෑම පන්සලකම, විශේෂයෙන් රේඩියෝ එකේ, බෞද්ධ චැනල් එකේ සහ වෙනකුත් ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍යන්නේ මේ ප්‍රසිද්ධ දේශකයන් මේ ධර්මය විකෘති කළා, පණ පිහිටවල වැරදි දේවල්, මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ආත්ම අනාත්ම වාදයක් දේශනා කරනවා. මේ මැද පිළිවෙත, මැදුම් පිළිවෙත, මිඩල් පාත්, මධ්‍යම ප්‍රතිපදාව කියලා දේශනා කරනවා. තව මේ භවය කියලා වචන මං එකක් දෙකක් නෙමේ, වචන ලක්ෂයක් වුණත් කියන්න පුළුවන් වැරදියට මේ බුද්ධ ධර්මයේ මේ මාගදී භාෂාව විකෘති කළා, විනාශ කරන තැන්. ඒ හැම කෙනෙක්ම යම් ආකාරයක, විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානවල ඔය අස්සපස්ස ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා කිරීම නිසා, පරිවර්තනය කිරීම නිසා, වැරදි කිරීම නිසා මිනිසුන්ගේ මේ තනි ක්‍රම නිවන ආනපාන සති සමාධිය නැති වෙලා ගියා. ඉතින් ඒ වගේ ඒ සියලු දෙනා ආනන්තරී පාප කර්ම කරගෙන අපායට යනවා. තවදුරටත්, තව ඉදිරියටත් මේ ලංකාවේ ඉන්න දේශකයෝ බෞද්ධ විතරයි මේ වැඩේ කරන්නේ. අර අබෞද්ධයන් ඔය ආනන්තරී පාප කර්ම කළා අපායට යන්න බෑ කීයටවත්. යන්නෙත් නෑ. ඇයි ඒ මිනිස්සු ඒක කරන්නේ? මේක කරන්නෙම, මේක සිද්ධ වෙන්නෙම විශේෂයෙන්ම මේ ගිහි පැවිදි බෞද්ධ කියලා නමින් ලේබල් බෞද්ධයන්ගේ, දේශකයොත්, ගිහියොත්, පැවිද්දොත් අති. වෙන කවුරුවත් අති මේක වෙන්නේ නෑ. අර අනික් පිටරටවල මිනිස්සු කීයටවත් ඔය ආනන්තරී පාප කර්ම කරගෙන යන්නේ නෑ. නමුත් අද ලංකාවේ මේ කියන පැවිදි වෙච්ච බොහෝ අය ඔය කියන ආනන්තරි පාප කර්මය කරගන්න බව පැහැදිලිව පිරිසුදුව අනුකම්පා සහිතව ඒ අයගේ මිදී නිදහස් වීමට මඟ පෙන්වීමක් හැටියට මේ මතු කළා පෙන්වලා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන් වුණත් මේ බුද්ධ දේශනාව එහෙම සෙල්ලමට අරගෙන ඔය කියන වැරදි වචන වැරදි විදිහට භාවිතා කරන්න, පාවිච්චි කරන්න, විග්‍රහ කරන්න, විස්තර කරන්න, පද පරම විදිහට වෙන භාෂාවකින් ගත්ත ඔය දැන් අනිච්ච දුක්ඛ අනත්ත කියන එක බොහෝ අය කියනවා මේ සිංහල පරිවර්තනයේ ආර මාර්ගදී. එහෙම කියලා බේරෙන්න හම්බු වෙන්නේ නැහැ. මේ සිංහල පරිවර්තනයේ අනිත්‍යයි දුක්ඛයි අනත්මයි, මාර්ගදී භාෂාව අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, මේක අහසට පොළොවමින් අර්ථ ධර්ම නිරුක්ති සම්පූර්ණ වැරදි. ඒක නිසා එහෙම කිව්වට ඒක හරියන්නේ නැහැ. එහෙම සිංහලට වැරදි පරිවර්තනයක් එක මිනිහෙක් කළාට අනික් මිනිසු මේක මේ වැරදියට භාවිතා කරන්න හොඳ නැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේ උතුම් බුද්ධ භාෂිතය, මේ නිර්මල බුද්ධ දේශනාව, මේ පදවැල්, මේ මාර්ගදී පද එහෙම ඕන ඕනෑට ඕන ඕන විදියට පරිවර්තනය කරන්න හෝ දේශනා කරන්න හෝ තවත් අපේ පිරිසක් අද වන විට ඔය උතුම් මේ ත්‍රිපිටකයේ තියෙන යම් යම් සූත්‍ර ධර්මයන් අර සංගීත ස්වරූපයෙන් පිරිත් හැටියට දේශනා කරන පිරිසකුත් ඉන්නවා. එයත් මේ ආනන්තරිය පාප කර්ම අනමාර්යෙන්ම කරගෙන අපාය යනවා. ඔය මොන ආකාරයේ ප්‍රසිද්ධියට පත් වුණත් මේක වැරදක් බව තේරුම් ගත යුතුයි. ඉතින් ඒ නිසා ඒ අයගේ අනුකම්පාව පිණිස, ඒ අයටත් මේ පාපයෙන් මිදී නිදහස් වීම පිණිස ඒ මාර්ගයේ ඉදිරියට ගමන් කරන අයටත් මේ මාර්ගයෙන් වෙන් වෙලා නියම නිවැරදි මාර්ගයට එන්නට පාර පෙන්වා දීම සඳහායි මේ දේශනා මේ කරුණු මතු කළා ඉදිරිපත් කරන්න. මෙහෙමයි දැන් මේක යම් මේක ධර්මය අධර්මය කළා, විනය අකුණ්‍ය කළා, යම් කිසි කෙනෙක් ඒ වැරදි මඟ ගිහිල්ලා අමාරුවේ වැඩුණොත්, අපහසුවට වුණොත්, අතරමං වුණොත් ඒකෙන් අර විනය කර්මයක් කරලා බේරෙන්න පුළුවන්. නමුත් ඒ විනය කර්මය කියන්නේ මේ සමාව ගැන මේක කරේ නැත්නම් ඒක ඔයාය කරනවද කිසි කෙනෙක් නැහැ. මාන්‍ය නිසා කරන්නේ ඔය කිසි කෙනෙක් ඕකෙන් සමාව ගන්නවද? ඕකට සමාව ගන්න ඇයි මානෙ? දැන් රේණුකානේ හාමුදුරුවෝ සමාව ගත්තද කාගෙන්? ඔය ලිව්ව වැරදි වලට, ඔය වැරදි දේවල් වලට, ඔය ලිව්ව සියලු පොත්වලට. මොකද වුනේ? ගියේ හතර අපායට. ඔව්. ඉතින් ඒක නිසා මේකේ ක්‍රමයක් තියෙනවා. තමන් ඒක තමන් දැනගත්තා නම් තමන් මේ වරදක් කරලා තියෙනවා කියලා ඒ අනුව අර විනය කර්මය කළා. ඒකට සමාව ගත්තා නම් මේකෙන් කරනවා. හැබැයි බැරි වෙලාවත් කොහොම වුණත් ඒ වැරදි දේ කියලා වැරදි මාර්ගයේ පෙන්වලා යම් කෙනෙක් මේ අර අසඤ්ඤතලයකට හෝ අතරමං වීමකට හෝ පත් කළා නම් ඒ පත් වුණා නම් ඊට පස්සේ සමාව ගන්නත් බෑ. ගත්තට වැඩකුත් නැහැ. දැන් සිද්ධ වෙලා ඉවරයි. කර්මය ඉවර වෙලා ඉවරයි. කර්මපතේ පූර්ණ වුණාට පස්සේ සමාව අරගෙන වැඩක් නැහැ. ඒකයි. එම කරන්න පුළුවන්කම තියෙනවා. ඒක හරියට නියම වෙලාවට දැනගෙන කරාන. ඒක නිසා තමයි මම කිව්වේ දැන් ජීවත් වෙ ඉන්න තව දුරටත් ඔය යම් යම් දේශකයන්ට පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් ඕම එකක් මේ සංඝබේද සූත්‍රයේ කාටවත් ඉගන්වනවාද කියලා දෙනවද? සංඝබේදී කියන්නේ මේකයි කියලා නෑනේ. කියලා දෙන්නේ මොකද්ද? කියලා දෙන්නේ හාමුදුරු දෙනමක් බේද කිරීම, එක පන්සල් දෙකක් බින්න කිරීම, බේද කිරීම, සංඝ බේදය කියලා තමයි කියලා දෙන්නේ. උගන්නන්නේ එහෙමයි දහම් පාසලේ නැද්ද? ඔව්. ඒක හරිද? ඒක නිසා මේකෙන් කරන්නේ මේක මේකෙන් සමාව ගන්නෙත් නැහැ සමා කරගන්නෙත් නැහැ මේ මේ අනන්තරිය පාප කර්මය කිසි මිනිහෙකුට වහලා තියෙන්නේ හංගලා තියෙන්නේ ඔව් ඔක්කොම වහලා හංගලා තියෙන්නේ මේ මේ අනන්තරිය බලවත්ම පාප කර්මය අද කරන අද 15ක දවසක හැම පන්සලකම සංඝ බේදේ කරේ ඕකනේ වැඩි කරගන්නේ කවද්ද 15ක දවසට හැම පන්සලකම හැම දේශකයෙක්ම ඔය මජ්ක්‍ධිමා පටිපදා මැදපිළිවෙත කියයි. අනිත්‍ය දුක්ඛ ඔය මැදමාවත කියයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියයි. තව ඔය තව නොය ඔය වගේ වැරදි වචන පාවිච්චි කරනවා. ඔව් ඒක ඇත්ත අර මහින්ද විජේතිලක මතුගම ඒක එහෙම කියලා තිබුණාට යම් යම් ඒ පුද්ගලයාත් ඒ පුද්ගලයාගේ මැනීම අනුව ලියලා තියෙනවා. ඔව් ඒ දැක් එයා ඉතින් මේ පොත්වල සල්ලි හම්බ කරගන්න පුද්ගලයා මාගාවටත් ආවා. ඔව් මාගාව තුඟක් කල් හිටියා. ඒ වුණත් එයාට බැරි වුණා මේකෙන් මිදී නිදහස් වෙන්න. මගෙනුත් කරුණු අහගෙන ගිහිල්ලා පොට්ටි කල්ලිලා සල්ලි හම්බ කරගත්ත විතරයි ඔය මහින්ද විජේතිලක කලේ. ඔව් මාගාවත් හිටියා. ඔව් එයා සංඝ බේදෙට වැල්ලා. ඔව් නෑ අහගෙන කළේ යම් යම් දේවල් දැන් එයා අහගෙන කළෙත් සල්ලි හම්බ කරන ඔය පත්‍රයට ලියලා සල්ලි ගත්තා පොත් ලියලා විකුණලා සල්ලි ගත්තා ඒ වගේ වැඩ. එහෙමයි ධර්මයේ අහගෙන ධර්ම මාර්ගයේ මේක තමන්ගේ වැඩේ කරගන්න නැතුව පොත් නිල සල්ලි හම්බ කරගත්ත. එහෙම මගේ ගෝලියෝ කීප දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි. ඔව්.
කවුරුනේ සයිනස් එතකොට කවුරුර එහෙම සංග වැරදි නැර ඉන්පුට් එක විපස් කරලා තියෙලා අපිට දැනගෙන ඒක නිවැරදි කරලා ජනතාවට දේශනා කිරීම එතකොට
ආනන්ත ඒක ආනන්තරිය කුසල කර්මයක් වෙනවා. ඒක යහපත් පිරිසිදු දෙයක්. ඒක යුග මෙහෙවර. මතු ධර්මයේ වැල්ලා ගිය වැහිලා ගිය යටපත් වෙලා ගිය ධර්මයේ මතු කර දීමක් වෙනවා. එක්කෙනෙක් හරි නිවනට යොමු කළා නම් මේ ධර්මයේ මතු කරලා දීලා ඒක කුසල කර්මයක්. අනන්තරික කුසල කර්මයක්. නගෝ.
එවසයි සද්ධානසාරී ධම්මානසාරී වගේ කෙනෙකුට ওই ධර්මයේ අර්ථ ධර්ම නිවති පරිබාන සියල්ලම يعني අරහත්ත්වයට දක්වා විස්තර කරන්න තේරෙන්නේ
නැහැ
නේ. ඒ වගේ කෙනෙක් ධර්ම දේශනා කරන්න ගියාම මේ කියන දේවල් අරහත්ත්වයට විස්තර කරද්දී
හානි වෙන්න පුළුවන්. දැන් මෙහෙමයි. එයා එහෙමනම් මේක නොකර ඉන්න ඕන. නොදන්න ඕන. ඒකන? ඇයි මොකටද කියන්නේ? මොකටද විග්‍රහ කරන්නේ? අර මාන්නේ නිසා. මම දන්නවා. මං කියන පාර හරි. ඒකනේ දීපෙන්ටි කියන වචනේ දැන්. පණ පිහිටවලා කියන්නේ. මෙන්න මේකමයි හරි. මෙන්න මේ විදිහටමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. මෙන්න මේකමයි ආයුතු පාර මේ පාරේ ඵලයල්ලා කියලා. මොකද ශ්‍රද්ධානුසාරී පුද්ගලයෙක් තමන් වැඩේ කරගත්තේ නැත්නම් මේක කියන්නේ යන්නේ අර මාන්‍යයක් තියෙනවා. ටික පොඩ්ඩක් අහගත්ත හැටියේ කියන්නේ යනවා. ලියන්නේ යනවා. අනික ඇටත් ඒක වැරදියට කියනවා. ඒකමයි වෙන්නේ. ඒකයි ඉන්න බුදුහාමුදුරුවෝ කිව්වා මේක කීයටවත් අර පොඩ්ඩක් දැනගෙන එකපාරට දැනුමෙන් කියන්න බෑ මේක. ඥානතෝ පස්සතෝ. පසක් කොට නොදක නිවන ගැන කාටවත් කීම වැරදි සම්පූර්ණ. කල්‍යාණ මිත්‍රෙන්නේ නැ දැනුමෙන් අනුමාන ඥානයක් එතනදී. ඒ නිසා අනුමාන ඥානයෙන් මේ උතුම් බුද්ධ දේශනාව තව කෙනෙකුට ප්‍රකාශ කිරීම වැරදි. අර මගඵල ලැබුවට පස්සේ ආමාසෙන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා කීයටවත් මේ වගේ අනන්තරික පාප කර්මයක් කොහොමත්ම කරන්නේ වැරදියක් කියන්නේ ඒ පුද්ගලයා දන්නවා කිය යුතු දේ සහ නොකිය යුතු දේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ. එකයි වැඩි. නමුත් මගඵල නොලැබූ පුතා කියන පුද්ගලයෝ යන්තම් දැනුමක් ලැබූ හැටියෙම කරන්න යන්නේ කෙලින්ම ආමාත් දන්නවා කියලා එක ලියනවා එක කියනවා. ඒකමයි උනේ. පළවෙනි ධානය කියන එක සම්පූර්ණ වැරදි. පළවෙනි ධානය කියන්නේ පළවෙනි මග ඵලය. සෝතාපන්න ඵලය. පළවෙනි ධානය ඕන තරම් තියෙනවා අනාරේ. අදත් ඉන්නවා අනාර්ය ධ්‍යානකාරයෝ හැම භාවනා මධ්‍යස්ථානයක පළවෙනි ධ්‍යානෙ. හැබැයි ආර්ය නෙමෙයි අනාර්ය. පළවෙනි ධ්‍යානෙ කියන එකේ තේරුම ඒක පළවෙනි මග ඵලය, සෝතාපන්න ඵලය. අනාර්ය ධ්‍යාන ඕන තරම් තියෙනවා. අනාර්ය ධ්‍යාන වලින් අනාර්ය ධ්‍යාන වලට මග ඵල ලැබෙන්නේ නැහැ. බණ කියන්නත් බෑ. මේකත් ඒකත් සම්පූර්ණ පළවෙනි ධ්‍යානෙ කියන එකත් ඒක ආර්ය ධ්‍යානෙ පළවෙනි. පළවෙනි ආර්ය ධ්‍යානෙ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වීම. යම් අය වැරදි විදිහට කරලා තියෙනවා නම් ඒක තමන් දැනගෙන ඒකනේ සමාව ගන්න ඕන. සම්පූර්ණ අපි මේක දැනගෙන කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කමමේ ධම්ම. ඇයි මිනිහෙද්ද පුද්ගලෙද්ද කෙනෙක්ද? අච්ඡං කමමේ ධම්ම. සංදිට්ඨික අකාලික. මේ ධර්මයේ තියෙන්නේ සංදිට්ඨික සංදැක ගන්න මේ කෙලෙස් අත්තරින් අකාලික. එහෙම ධර්මය වෙනස් කළොත් විකෘති කළොත් සමාව ගන්න පුළුවන්. ඒකනේ දැන් මේක හොඳට කල්පනා කරන්න ඕනේ. පුද්ගලයෙක්ගෙන් සමාව ගැනීමක්ද? කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කමමේ ධම්ම. මේ කල්පනා කරන්න ඕනේ. එතරම් ඉතින් සමාව අරගෙන නැවත කළොත් ආයි හොද හොද මඩේ දාන්න වගේ වැඩේ. මග්ගඵල ලැබෙනකොට ආර්ය ධානයට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා අනිවාර්යයෙන් පළවෙනි ආර්ය ධානයට පත් වෙනවා. හැබැයි මග්ගඵල ලැබූ පුද්ගලයාට තුට්ටුවක්වත් වටින්නේ නැහැ ධානයේ මග්ගඵල නිසා. ධානයේ වටිනා කමක් නැහැ මග්ගඵල ලැබූ පුද්ගලයා. අර මග්ගඵල ලබන්න ඉස්සෙල්ලා ලබන ධාන අනාර්ය ධාන ඒවා වටිනවා ඒ ධානලාභී. නමුත් මග්ගඵල ලැබුවට පස්සේ ධ්‍යානවල වටිනාකමක් තුට්ටුවකටවත් නැහැ. සෝතාපට්ටි ඵලයට පත් වෙන පුද්ගලයා අනිවාර්යයෙන්ම ආර්යයන් දෙකක් හෝ තුනක් හෝ පත් වෙනවාමයි. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ධ්‍යාන හතරක්. දැන් ඕනෑම අරහතුන් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි පසේබුදු පියාණන් වහන්සේ විතරක් නෙමෙයි සියලුම අරහතුන් වහන්සේලා ධර්මතාවයෙන්ම පිරිනිවන් පානකොට අර මාර්යාගේ උතාරියෙන් බේරෙන්න චතුර්ථ ධ්‍යානයට සමවැදිලා මේ රූපී ධ්‍යාන චතුර්ථ ධ්‍යානයට සමවැදිලා සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පානවා. එතකොට මරණයන්ට මාර්යාගේ උතාරියට අහුවෙන්නේ නැහැ. මාර්යට හොරෙන්ම නිවන් මේ පිරිනිවන් පාලා යන්න
පුළුවන්.
සංඝ බේදයට මහා පාප කර්මයක් වෙන්නත් පුළුවන්, සංඝ බේදය වෙන්නත් පුළුවන්, නොදැනම. දැන් අලමරිය ඥාන දර්ශන විශේෂෝ කියන தത്വෙට එන්න ඕනේ ධර්මයේ දේශනා කරන්න, බණ දේශනා කරන්න. දැන් මේක මේ මනුස්ස මිනිස් ගුණ ධර්ම ඉක්මවා ලැබූ ඥානියක් තමයි අලමරිය ඥාන දර්ශන විශේෂෝ. අලමරිය ඥාන දර්ශන විශේෂයක් එන්න නම් ඔය මගඵල ලබන්න ඕන, අර ආර්ය ඥාන ලැබෙන්න ඕන. එතකොට ඒ පුද්ගලයාට ආනන්තරික පාප කර්මයක් වෙන්නේ නැහැ, සංඝ බේදයක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා නියම නිවැරදි දන්නේ නැත්නම් කියන්නෙම නැහැ. කියන්න බැරි නම් කියන්න. දැන් සුසුක විදර්ශක අරහතුන් වහන්සේට බණ කියන්න බෑ. තව කෙනෙකුට මඟ පෙන්වන්න බෑ පසේ බුදු වගේ. අර සුසුක විදර්ශක අරහතුන් වහන්සේ බණ කියන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක විග්‍රහ කරන්න බෑ. අර්ථ ධර්ම නිරුක්තිපටි සම්විධා විග්‍රහ කරන්න බෑ. කීයටවත් ඉදිරිපත් වෙන්න බෑ. හැබැයි මගඵල නොලැබූ පුද්ගලයා, මේක නොදන්න පුද්ගලයා යන්තම් දැනගත්ත හැටිය මානය නිසා, අභිමානය නිසා, තුච්ච මානය නිසා මේ දැනගත්ත දේ එක පාට මතු කළ වැරද්ද ලියනවා, කියනවා, දේශනා කරනවා. ලාභයක් සඳහා අර බවා බව හේතු එකයි වෙන්නේ. චීවර හේතුවා, පින්නපාත හේතුවා, තේනාසන බවා බව හේතුවා තමයි සියලු දෙනා මේ ධර්මයේ දේශනා කරන්නේ. එකයි වෙන්නේ. නෑ ධ්‍යාන තියෙනවා මාර්ගඵලල සමග. ඒ සුසුක විදර්ශක අරහතුන් වහන්සේලාටත් රූපී ධ්‍යාන හතර අනිවාර්යෙන් ලැබෙනවා. ඒ තැනටපත් වුණාට පස්සේ පිරිනිවන් පාන්නේ සුසුක විදර්ශක සමෝ අසම සමෝ. දැන් අරහත්ත්වයටපත් වුණාට පස්සේ කවුරුත් බව උදුරා අස් කරලා ආයි සකස් නොකරන තත්වයටපත් වුණා. ඒ අනුව සමයි අසම වෙන්නේ මේ ලෝකයාට මේක තව කෙනෙකුට කියා පැහැදිලි කිරීමේ ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැහැ. සුස්ක විදර්ශකාරයන් වහන්සේට බුද්ධෝත්පාද කාලයක, පසේ බුදු පියාණන් වහන්සේට අබුද්ධෝත්පාද කාලය. දැන් මේ සුස්ක විදර්ශකාරහතුන් වහන්සේමයි පසේ බුද්ධ කියන තත්ත්වයේ අර අබුද්ධෝත්පාද කාලයක. හැබැයි අබුද්ධෝත්පාද කාලයක තව වෙනසක් තියෙනවා. ඔච්චරම ප්‍රඥාවන්ත වුණත් පසේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන ධර්මයේ අර එදා ඉන්න සමාජයේ මිනිසුන්ට අර ධර්මයේ නිවන් දකින්නට ගැළපෙන ආකාරයට තේරුම් ගන්න ශක්තියක් හැකියාවක් ලැබෙන්නේ නැති කාලයයි අබුද්ධෝත්පාද කාලය. ඒකයි ධර්ම දේශනා කරයි. නමුත් ඒක මේ ලෝකේ පසේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නෙම නැහැ. ඒකම වැඩක්ම නැහැ. ඒ කාලේ ඒකේ අහලා කවුරු කාටවත් නිවන් දකින්න බෑ, තේරුම් ගන්න බෑ. අර දහම් සොඬ දායකයේ තියෙන එකනේ. එහෙම ධර්මයක් නිවන් දකින්න ධර්මයක. තව නිකන් නොයෙකුත් මේ සාමාන්‍ය සමාජය හදන්න අරව මේව කතා කියන්න පුළුවන්. ඔය ලෝකෝ ලෞකික தত্ত্বය. ලෝකෝත්තර தত্ত্বයට උපකාර වෙන ධර්මයක් දේශනා කරන්න බෑ සුස්ක විදර්ශක අරහතුන් වහන්සේ කෙනෙකුට හෝ පසේ බුදු පියාණන් වහන්සේ කෙනෙකුට. ඔව් ලෞකික සම්මුති දේශන සෑම කෙනෙක්ම ඒව ඇහැලා නොමග ගිහිල්ලා ඒකේ තේරුම බ්‍රේන් වොෂ් කළා. තේරුණා? ඒකේ තේරුම මොකද? මේ අනවශ්‍ය. දැන් හැබැයි අපි කල්පනා කරලා බලමු ක්‍රිස්තියානි කාරයේ සුද්දෙක් හරි කවුරු හරි ඒ මිනිසුන්ගේ බ්‍රේන් වොෂ් කළා නේද? ඒ මිනිසුන්ට මේක කියපු හැටිය එකපාරට තේරෙනවා. අපේ සිංහල මිනිසුන්ට බෞද්ධයන්ට අර සම්මත සම්ප්‍රදායික පන්සල්වල ජීවිත කාලය ගත කර මිනිසුන්ගේ බ්‍රේන් වොෂ් කළා ඔක්කොම. දැන් ඔව් අරන් දාලා දැන් ඒ අර එබ්බුව අර කුණු කන්දලේ ඉවත් කළා වනේ අලුතෙන් මේක ඇත්ත දාන. ඔකයි විලාදී. අර මාත් ප්‍රශ්නයක් ඇහුවා. ඔව් යන්න බෑ. කීයටවත්ම අනාර්ය සමත ධානවලට අනාර්ය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දිය කෙනෙකුට බුදුහාමුදුරුවෝ ඉන්දිය කාලේ නම් බොහොම අමාරුවෙන් ඒ වගේ කොටසක් පිරිසක් ගත්තා. නමුත් දැන් වෙන්නේ ඔය ධාන ලැබුවහම ඒකේ ලෞකික සුවයක් තියෙනවා විඳින්න. ඔය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයට ගිය මිනිසුන්ට මේ පැවැත්ම තුලදිම මේ ලෞකිකත්වයේ තුලදිම යම් නිවීමක් යම් ආකාරයක తాවකාලික සුවයක් තියෙනවා. ඒ සුවයට මේ මිනිසු ඇබ්බැහි වෙනවා, ඇඩික්ටඩ්. දැන් ඒ සුවය විඳිනවා මිසක මේ ආනපාන සති සමාධිය කරන්න මේ පුද්ගලයන්ට බැරි වෙනවා. අර සුවය විඳින්න පුරුදු වුණාම කරන්න මොනවා කරන්න ගියත් මොකද වෙන්නේ? අර සුවයටම අර පුරුද්දටම යනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මේ සියලු දේ අත්හැරලා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීම සඳහා ධ්‍යාන බලාපොරොත්තු නොවි අර යුගනද්ද භාවනාව මහා සතරාචිපට්ඨාන සූත්‍රයේ පෙන්වලා දුන්න නිවැරදි සරල මඟ අනුගමනය කරන්න. ඔය ධ්‍යාන පස්සේ ගියොත් ඉවර වෙන්නේ නම් අර අරූපී අනාර තත්වයටපත් වෙලාමයි. ඒක අද නවත්තන්න බෑ. ඒ තත්වයටපත් වෙලා. ඒ නිසා ඔය අජාන් බ්‍රහ්මවංශෝ හරි ඔය කියපු අය තව නොයෙකුත් අය ඉන්නවනේ තව හුඟක්. ඔය සියලු දෙනා මේ කියන සමතය තියනවා විපස්සනා අනුපස්සනා කියන දේවල් ශේෂයක්වත් දන්නේ නැහැ. අනුපස්සනා කියන වචනේ නොදැන කොහොමද කරන්නේ? ඈ අනුපස්සනා අවශ්‍යමනේ. කායේ කාය අනුපස්සනා, වේදනාසු වේදනා අනුපස්සනා, චිත්තේ චිත්ත අනුපස්සනා, ධම්මේ ධම්මා අනුපස්සනා. මම මේ අනු කියන වචනේ අලුතෙන් මේකේ අට ධර්ම නිරුක්ති ඉදිරිපත් කරනකම් අවුරුදු 1800ක් මේ අනු කියන වචනේ වැරදියට අට ගන්නලා තිබුණා. අනු කියන්නේ දැන් හැම කෙනෙක්ම විග්‍රහ කරේ හිතාගත්තේ ඉගෙනගත්තේ දැනගත්තේ අංශු උපකොටස් අලුත් කියන කතාවන. අනු කියන්නේ මේ වර්තමාන මොහොතේ මෙතෙක් නූපන් අලුතෙන් උපදින්නට එනදී අනු. දැන් අනු රාගය මෙතෙක් නූපන් රාගයක් දැන් අලුතෙන් එනවා. අනුකම්පාව මෙතෙක් නූපන් කම්පනයක් හිතේ අලුතෙන් වර්තමාන මොහොතේ තියෙනවනම් ඒක අනුකම්පා අනු රාග. ඒ නිසා අනු කියන එකේ තේරුම මෙතෙක් නූපන් අලුතෙන් උපදින වේගය අනු. ඒ අලුතෙන් උපදින්නට එන වේගය ප්‍රහාණය කිරීම අනුපස්සන. අර ක්‍රියාව වේගය නිසා අලුතෙන් මෙතෙක් නූපන් වේගයක් උපදින්නට එනවා. ඒ වේගය ප්‍රහාණය කිරීම අනුපස්සන. වේදනාව ප්‍රහාණය කිරීම වේදනා අනුපස්සන. සිතේ ආවේගය ප්‍රහාණය කිරීම චිත්තාවේගය චිත්තානුපස්සන. අර මේ නිවන වැහෙන කරුණු ප්‍රහාණය කිරීම ධම්මේසු ධම්මානුපස්සන. ඒක නිසා අනු තේරුම් ගත්තේ නැත්නම් මේකේ අර්ථ ධර්ම තේරුම් ගන්න තාක්කල් මේ අනුපස්සනා කරනවා කියන එක බොරුවක් විහිළුවක්. දැන් අද ඔක්කොම භාවනා මධ්‍යස්ථානවල ඔය අජාන් බ්‍රහ්මවංශෝ ඉංග්‍රීසියෙන් කිව්වෙත් කයෙහි කය අනුව බැලී. ඉතින් හරිද? දැන් සිංහල දැන් ඔය අවුරුදු 60-70 වයසක හාමුදුරුවරු ඔය මේ කොට්ටාව පොල්ගසෝ විට කහදුරුව පැත්තේ නොයෙකුත් භාවනා මධ්‍යස්ථාන දාගෙන ඉන්නවා. කඳු බොඩ තලගල පැත්තේ ඉන්නවා. ඔක්කොම මොනවද කියන්නේ? කයෙහි කය අනුව. මේක කය නෙමේ කාය. මේක අනුව බලනවා නෙමේ අනුපස්සන. මේක පැහැදිලිව මේ අර ඔකත් ආනන්තරික පාප කර්මය. ඔකත් ආනන්තරික පාප කර්මය. ඇයි තව මිනිහෙක් අසඤ්ඤතලයට දැම්මනම් ඔය කයෙහි කය අනුව බලලා? ඒ මිනිහා මාත්‍ර මංගලහන එක ඈ කොටස් 32 ඒක ඒක හැබැයි අර පටිකූල මනසිකාරය කරන්නේ පිළිකුල් භාවනාව. නැතුව අර පටිකූල මනසිකාරය කරන්නේ මේ ඝන සංඥාව දුව සංඥාව දුරු කරන්න අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව තේරුම් අරගෙන නිච්ච බව සුඛ බව අත්හරින්නේ නෙමෙයි. ඒකත් වැරදි. අන්න ඒකනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නේද තියෙන්නේ. ඉතින් ඒක ඒක බලන්න හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා වචනේ පොඩි වැරද්දක් නිසා සම්පූර්ණ මාර්ගයම පිළිවෙතම ක්‍රියාවම වැරදි තැනකට යොමු වෙනවා එනවා. ඒකයි වෙන්නේ. ඔය වචනමයි පාවිච්චි කරන්නේ. මේ බුද්ධ දේශනාවේ තියෙන වචන සියල්ලම පාවිච්චි කරනවා ඔය භාවනා මධ්‍යස්ථානවල. පණ පිහිටවල කියනවා මේ මෙන්න මේකයි වචනේ. හැබැයි අර්ථය ධර්මයේ නිරුක්ති නැහැ. ඒකයි වෙන්නේ. මොකක්ද ඇහුවේ? ශ්‍රාවකයා අර එක්ක සතරපායට යනවා එක්ක අසඤ්ඤතලයට යනවා. ශ්‍රාවකයට වෙන්නේ මොකද? අසඤ්ඤ තලයට යෑම තමයි භාවනා කරන්නේ. පිංකම් කරන්නේ අර සංසාරෙ දික් කරගන්නවා. කොහේ දික් කරගත්තත් නිවන වැහෙනවා නම් ඒකත් ඉතින් පාපයක්, අකුසලයක්. ඔව්. ඔව්. දැන් තව කාට හරි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නේ දැන් මේ කින්ති සූත්‍රයේ පැහැදිලි, බොහොම පැහැදිලිව කින්ති සූත්‍රයේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මොහොකටද කියලා දේශනා කරලා තියෙනවා. කින්තිඕ භික්කවේ මයි හෝති ධම්මං දේශේති කියලා. මේක කියලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමට පමණක්මයි. ධ්‍යාන ලබන්න නෙමෙයි. ඒකනේ මේ වැඩි අද සියලු භාවනා මධ්‍යස්ථානවල ඔය ඔක්කොම මිනිසුන්ට මොකද කියන්නේ ධ්‍යාන ලැබලා ඊට පස්සේ බලාගන්න. ඊට පස්සේ වැලීමක් නැහැ. ධ්‍යාන ලබන්න නම් පුළුවන්. හැබැයි ලබන සියලු ධ්‍යාන අනාර්ය ධ්‍යාන. ආර්ය ධ්‍යාන ලැබෙන්නේ නැහැ එහෙම. ආර්ය ධ්‍යාන ලැබෙන්නේ නම් මේ හේතුඵල සෝතාපන්න ඵලයට පත් වෙන්න මොනේ ආර්ය ධ්‍යාන ලැබෙන්න. නැතුව හරියන්නේ නැහැ. සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ භාවනා කරලා. ඒකට බණ අහන්න ඕන. ඒකට අර සුතමේ ඥානය, සීලමේ ඥානය තියෙන්න ඕන. නැතුව හරියන්නේ. යම් කිසි කෙනෙක් කියනවා නම් භාවනා කළා සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ බණ අහන්නේ නැතුව ඒ පුද්ගලයා ආයිසරයක් අනන්තරි පාප කර්මයමයි කරන්නේ. ඔය සියලු භාවනා මධ්‍යස්ථානවල ඕකම කියලා ඕකම පණ පිහිටවල ඕකම කරලා අනන්තරි පාප කර්ම කරගන්න. ඒව වෙන මැට. ඒව අනන්තරි පාප කර්මයක් නෑ. නෑනේ. ඒක ඉතින් සමාජ සේවයනේ. එතෙන්දී අර මැරුණ මිනිහව පොඩ්ඩක් වර්ණනා කරලා ඒක අනන්තරි පාප කර්මයක් නෙමෙයි. ඒක ඉතින් බණක් නෙමෙයි. ඔව්. දැන් මේ සමාජ කරුණක් විග්‍රහ කරන කොටත් බැරි වෙලා වක්වත් මේ මජ්ඣිමා පටිපදා වෙනුවට මැදපඥාවත කිව්වා. එක අර අනිච්ච දුක්ඛ අනාත්ම වෙනුවට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වා. ඒ වගේ මේ 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 බුද්ධ දේශනාවේ තියෙනවා ආචික්කනා දේශනාව. මේ ආචික්කනා දේශනාව අනාචික්කනා කළොත් අර බුද්ධ භාෂිතේ ලපිතේ අරගෙන පණ පිහිටෝ ලාභාෂිතේ ලපිතේ කළොත් අහු වෙනවා. දැන් ඔය සමාජ සේවය කිව්වට මරණ ගෙදරකට ගිහිලා දාන ගෙදරකට ගිහිලා ඔය මිනිසෙක් වර්ණනා කරන ඒක අනන්තරි පාප කර්ම නෙමෙයි. ඒක ඕන මිනිහෙකුට කළ හැකි. ඒක හරි. ඒක වැඩක් නෑ. ඒක සමාජ සේවය. ඒක ඔය කරගෙන ගියා. නමුත් වරද බුදුහාමුදුරුව මෙන්න මේක මෙන්න මෙහෙමමයි කියලා තියෙන්නේ කියලා පණ පිහිටවල වැරදි දේ කිව්වොත් තමයි මේකට අහුවෙන්නේ. ඒක භාවනා මධ්‍යස්ථානවල නම් හැම තැනම එතන මරණිකවල් වගේ අනම්මනක් නෙමෙයිනේ කියන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒක තමයි පණ පිහිටවනවා කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ අපි ඉගෙන ගත්තේ මේකමයි හරි බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ මෙන්න මේකමයි කියලා වැරද්ද කියනවා. වැරදි දේ වැරදි විදිහට කියනවා. දම්මෝ අදම්මෝති දීපෙන්ති කිව්වේ ඒකයි. ඔව් මිනිසුන් නැහැනේ එහෙමනම් මිනිසුන් එක්ක අහු කරගන්න වැරද්දා හරි කියලා ව්‍යාපාරයක් කරන්න කීයක්රි හොයාගන්න ප්‍රසිද්ධිය ප්‍රචාරයක් ලබා ගන්න භව හේතු. වා භව හේතු තමයි මේ ඔක්කොම. ඒකයි ප්‍රශ්නේ. අන්න ඒකනේ පණපි ඒකනේ පණ ඔය දීපෙන්ති කියන වචනේ තේරුම ඒකයි. පණ පිහිටවල මේවා කියන්නේ මේ වැරදි කරන්නේ කියන්නේ දෙකම. ඒකයි වැරදි. ඉතින් දැන් අපි මේක දැනගෙනත් දැකලත් නියම වශයෙන් තේරුම් අරගෙනත් මේක නොකිව්ව හරිද? මේක කියන්න ඕන. මේක ප්‍රකාශ කරන්න ඕන. අඩු ගන්න තව එක මිනිහෙක්වත් මේ වරදෙන් පාපෙන් බේර ගන්න ඕන. මේ පොඩි හාමුදුරුවෝ තාම ළඟදි මහාන වෙලා තියෙන්නේ. වැඩි කාලයක් නැහැ. මේ හාමුදුරන්ට දැන් බේර ගන්න පුළුවන් තාම. අර පරණ වැරේ ඔක්කොම කරලා ඉවරච්ච හාමුදුරුව අපිට බේර ගන්න බෑ. තේරුණා? ඒක නිසා දැන් මේ ධර්මය අහපු දැන් 200ක් අපේ මේ ලංකාවේ ඉන්න හාමුදුරුවරු මේක හොඳට තේරුම් ගත්තා. තව අඩු ගානේ මේක තව 4-500ක් තේරුම් ගත්තාම අනික් අය තේරුම් ගන්නේ මේක මේකේ තියෙන වරද, මේකේ තියෙන අඩුව, මේකේ තියෙන ගැටලුව, මේකේ තියෙන භයානකකම. ඉතින් ඒක නිසා මේ අය කොහොම හරි අපි බේරගන්න ඒකනේ අර අනුකම්පං හිතේසි. මේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කිරියාය කියලා කයවටන් ගහදී කයත්වා. නැතුව නිකන් නෙමෙයිනේ. ඈ ගීගේ අත්තර දාලා ඔක්කොම ඇහිලා තියෙන. ඉතින් එහෙම ආයතේ අපි අනුකම්පා කරන්න ඕනේ නැද්ද? මේ වැරදියක් ඉගෙනගෙන වැරදියක් කියලා වැරද්දක් කරලා අනන්තරී පාප කර්මයක් කරලා අපාය යන්න කටයුතු කරන එක හරිද? ඒකෙන් බේර ගන්න ඕනේ පුළුවන් තරම් පුළුවන් කෙනෙක් හැම අවස්ථාවක. නැතු අපිට මේක ප්‍රසිද්ධියකට ප්‍රචාරයකටපත් වෙන්න නෙමෙයි. අපිට මොකක් ප්‍රතිලාභයක් ලබන්න නෙමෙයි. න චීවර හේතුව, න සේනාසන හේතුව, න පිණ්ඩපාත හේතුව, න භව භව හේතුව. ඉතින් ඒක වැරදක් වෙනවන නොදන්නා කමින් අර කායේන වාචා චිත්තේන පමාදේන මේක කියන්න ඕන. හැබැයි හැමදාම ඔය වටද අපි කොහොම හරි බලන්න ඕන මේක මම මේ කියන එක කරන එක හරි වචනයක්ද වැරදි වචනයක්ද. මේකේ අර්ථ ධර්ම නිරුක්ති කාගෙන් හරි අහගන්න ඕන මේක හරිද වැරදිද. ඒකනේ බලන්න ඕන. එහෙම නැත්නම් ඒ වැරද්ද දිගින් දිගටම කරගෙන සමාහරගෙන ගියත් වැඩක් නැහැ. නැද්ද කියලා ඔව් අනිකටිය හොයන්න බෑ. අනිකටියට හොයන්න බෑ. ඒක තමයි අනිකටියට හොයන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඒකනේ ඉතින් හැම කෙනෙකුටම නිවන් දකින්න බැරි ඒකනේ. අර වැර තමන්ගේ හිතට ගැළපෙන තමන් දන්න තමන්ගේ මේ ලෞකිකත්වයේ හදන ධර්මයට ඕන කෙනෙක් එනවා දහස් ගණන්. අර 84,000 මල් පෙවහම් පින්කමට කොච්චර මිනිස්සු යනවද? ඈ එතන තියෙන ධර්මයක්. හැබැයි ඒකට මිනිස්සු වැල්ල නොකැඩි වහ වැටිලා බස් ගණන් ලක්ෂ ගණන් ගිහිල්ලා අකුසල් කරගන්න. ඒකනේ වැඩි. අද ලංකාවේ මිනිස්සුම පුරුදු කරලා තියෙන්නේ ඒ වටමයි. ඒ සංචාර. ඔව්. ඒවට කියලා සාදු සාදු කියලා එනවා. අනිත් පාරේ ඉන්නේ ටිකක් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් අපි මොනවද දැක්කේ අපිට බලන්නත් හම්බුනේ නැහැ අරව මේවා කියලා. අර සෝමාවතියට එක්කන් ගියාව කිරිපත් ගොඩ හාමුදුරුව දැන් අවුරුදු 2-3කට ඉස්සෙල්ලා ලක්ෂ ගානක් ගිහිල්ලා මොකද උනේ? දවස් එකමාරක් වතුර පොඩක් කන්න නැතුව හිටන මිනිස්සු ශාප කර කර ආවේ. ඉතින් ඒක ඉච්චරම ලොකු වරදක් නෙමෙයි නොදන්නාකමින් ඒ වගේ. ඒක මේ ආනන්තරිය පාපක මේකට අහුවෙන්නේ නැහැ. නමුත් යම් ආකාරයක මේ මිනිසු ගියේ ඉන්නනේ හාමුදුරුවොත් මේකට නැවත නැවතත් කරන්න බැලෙන්නේ අර බව බව හේතු එතන තියෙන්නේ. බාධක නිවනට බාධක ඔය සියලු දේ නිවනට බාධක වෙන සියල්ල තියෙන්නේ ආගමේ. ආගම කියන වචනෙම තේරුම පැවැත්ම පවත්වාගෙන යන හොඳට විග්‍රහ කරලා බැලුවොත් ආගම කියන වචනේ පැවැත්ම හොඳින් පවත්වාගෙන යෑම කියන අර්ථයක් එන්නේ තියෙන්නේ. ඔව් සංචාරනේ සංචාර සම්දර්ශන ඔක්කොම. ඔව් දැන් මෙහෙමයි උදව් කරනවා. දැන් පින් දැන් මෙහෙමයි පින් කරන්න කියලා උදව් කරලත් අතරමං කරන්න වෙනවා කුසල් නොකරනවා. පින්කමක් කරලා ඒ පිනෙන් කුසලස්ස උපසම්පදා කරගන්නත් ක්‍රමේ කියා දුන්නා නම් අන්න හරි. පිනෙන් පුඤ්ඤාභිසංකාරයක් පින්කමක් කරලා පුඤ්ඤාභිසංකාරයක් කරන්න කියා දුන්නා නම් ප්‍රාර්ථනා කරලා ඉල්ලලා යදලා මේ පින්කම කළාම දෙව් මිනිස් සැප රජ සැප බෝසත් සැප ප්‍රාර්ථනා කරන්න ඉගෙනුවා නම් එතකොට මොකද වෙන්නේ? ආයි අතරම. ඒකනේ වැඩි. අද ඔක්කොම කරන්නේ පින්කම් කරනවා. කුසල් කරන්න දන්නේ නැහැ. පුඤ්ඤාභිසංකාර කරනවා. අර අභිරත සංකාර. ඒකමනේ මේකේ වැඩි. ඒකමයි පෙන්වන්න දෙන්න ඕන. දැන් පුඤ්ඤ අபிසංකාර අපුඤ්ඤ අபிසංකාර අනිඤ්ඤ අபிසංකාර තමයි මේ අබිරත සංකාර තුන. ඒකමයි මිනිස්සු අද නොදන්නේ. ඒ තුනම තමයි මේ පැවැත්මට බලවත්මසේ මේ උපකාර වන හේතු වෙන මේ පැවැත්ම දිගින් දිගටම කරගෙන යන්න හේතු වෙන දේ තුන. පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනෙඤ්ඤ අභිසංකාර තුනම අවිද්‍යාව මූලයෙන් කරන්නේ. නමුත් අද බුද්ධ ආගමේ පුඤ්ඤාභිසංකාර අනෙඤ්ඤ අභිසංකාර දෙකම තමයි උගන්වන්නේ. ඒකමයි වැඩි. ඒකමයි. දැන් අපුඤ්ඤාභිසංකාර ගැන මේ බුද්ධ ආගමේ කිසි කෙනෙක් කිසි දෙයක් තේරුමක් අරගෙනත් නැහැ දන්නේ. පින්කම් කළා අபிසංකාර කරනවා අබිරත සංකාර කරනවා අර ගිරිමාන සූත්‍රයේ තියෙන අබිරත සංකාර තුනයි තියෙන්නේ පුඤ්ඤ අபிසංකාර අපුඤ්ඤ අபிසංකාර අනිඤ්ඤ අபிසංකාර මේ තුන පැහැදිලිව පිළිසිදුව තේරුම් කරලා දෙන්න ඕන මිනිස්සුන්ට මේ තුනෙන් මිදී නිදහස් වෙන හැටි පින්කමක් කිරීම වරදක් නැහැ බුදුහාමුදුරුවෝ සුමනා සූත්‍රයේ පැහැදිලිව කිව්වා මේ මේ උපකාර උපකාර තියෙනවා උපකාරණිය ඔව් ඒ උපකාරය වෙන්නේ කුසලයක් වුණා. ඒකයි ඊගාව පෙළිය තියෙනවා. චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලිය අශේෂ විරාග නිරෝධ. ඒකයි උපකාරය. එන්නම් අනුපකාරය. ඔව් නිබ්බාන වෙන්නයි උපකාරාන්නේ උපනිෂර වෙන්න ඕන. ඒ කියන්නේ හිත පිරිසිදු වෙනවා නම් කෙලෙස් හිතෙන් අයින් වෙනවා නම් රාගය මෝහය අයින් වෙනවා නම් අන්න උපකාරාන්. නැත්නම් අනුපකාරාන්. ඒකයි වැඩි. අද ඉගෙනගෙන තියෙන ආකාරයට හැම මිනිහෙක්ම අනුපකාරක වැඩ තමයි මේ ආගමේ කරලා කියලා වෙන්නලා උගන්නලා ඔක්කොම
දෙන්නේ.
නෑ 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 නෑ. දැන් මේ මෙතන මේ ඉන්න දැන් ඉන්න සෝතාපන්න වෙච්ච නොවෙච්ච සියලු දෙනා දැන් දන්නවා පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් යැදීමක් නොකොලොත් අபிසංකාරයක් වෙන්නේ දැන් ඊට පස්සේ කරන්නේ එහෙමනම් මොකද කරන්නේ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලිය අර පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒකෙනුත් පුණ්‍ය පාප පහිනස් එහෙනම් අபிසංකාර ඉවර ඒකට සෝතාපන්න ඵලයට වෙන්න ඕනේ දැන් ඊට පස්සේ අපුඤ්ඤ අபிසංකාර දැන් තමන්ට අයහපතක් අවඩක් අසාධාරණයක් දුකක් ශෝකයක් පාඩුවක් අලාභයක් වුණාම ඒකට ශාප කරන්න පලි ගන්න වස්කවි කරන්න ඒකට ඒක කියන්නේ කියොත් තමයි පුඤ්ඤාභිසංකාර. දැන් ඒක කරන්න යන්නේ. ඒකෙන් මිදී නිදහස් වෙනවා. එතනින්ම ඉවරයි. ඒ වගේම හැම කෙනෙක්ම දන්නවා අනාර්ය අරූපී ධ්‍යාන ලැබුවොත් අර අක්කන සූත්‍රයේ දේශනා කරපු අර දීර්ඝායුෂ දේකන නිකායකට ගිහිලා නිවන වැහෙනවා. දැන් කවුරක්වත් මේ ආකාරයේ අරූපී අනාර්ය ධ්‍යාන ලබන්න කවුරක්වත් යන්නේ මේ මගපල් ලබන්නට උපකාර වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා මේ මනසක් තියෙන මෙනෙහි කරන්න පුළුවන් හිතන්න පුළුවන් ඕන මිනිහෙකුට සෝතාපන්න ඵලයටපත් වෙන්න ඉස්සෙල්ලා වුණත් මේ පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනිඤ්ඤාභිසංකාර තුනෙන්ම විදී නිදහස් වෙලා නියම නිවැරදි මග හොයාගෙන යන්න පුළුවන්. ඒකට නියම නිවැරදි ධර්මය බණ මාර්ගය මාර්ගචරියාව පිළිවෙත කියලා දෙන්න ඕන පැහැදිලි කරලා දෙන්න ඕන විග්‍රහ කරලා දෙන්න ඕන ඒක අතිසාරයට අමුද ගැනීමක් වෙන්න ඒ වගේ වචන පාවිච්චි කරන්නත් එපා හරි ඒක අනුක්‍රමික ඒ පුද්ගලයාට එහෙම කියනවා ඒක ඇත්ත කොහාට ගේන්නද අතෙන්ද එනකම් ඒ සාමුක්කංශික දේශනාවක පමණයි. නෙමෙයි. ඒ සාමුක්කංශික දේශනාව. ඒක ඔව් ඒක ඒ පුද්ගලයාම එහෙම ගේන්න එතෙන්ට. ඒක අනුක්‍රමික අනුපූරක අනුපුබ්බංගම ක්‍රමයක්. උපාය උපක්‍රමයක්. පන්සල් දැන් කමන්නේ පන්සල් වලට තමන්ට කරන්න පුළුවන් වැඩ කිරීම එක ප්‍රශ්නයක් නැහැ. පන්සල් කියන එක තියෙන්න ඕන. මොකද මේ යම්මාකාරයක මිනිස්සුන්ව හදන්න පුළුවන්කම තියෙනවා මනුස්ස ගුණ ධර්ම. හැබැයි ඊට එහා ගිය දෙයක් ඔය පන්සල් වලින් ඔය පැවිදි වූ අයගෙන් ඔය දේශකයන්ගෙන් ඔය ධර්මය දේශනා කරන අයගෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕන. මොකද්ද? අර අලමරිය ඥාන දර්ශන මිනිස් ගුණ ධර්ම ඉක්මවා ගිය උතුම් ගැඹුරු ආර්ය ධර්ම. ඒකයි අලමරිය ඥාන දර්ශන විශේෂෝ. ඒක ලැබෙන්නේ නැත්නම් ඒක හැමදාම ඉතින් හැමදාම මේ මිනිස්සු ওই විදිහට පාත්තගෙන යන්න නම් අපිට ඔවගෙන් වැඩක් නැහැ. මේ බුද්ධ ධර්මයේ ඕන මේ සංසාර දුකෙන් කවදා හෝ කොහොම හෝ මිදී නිදහස් වෙන්න. මේ ප්‍රශ්න වලින් ගැටළු වලින් සදාටම මිදී නිදහස් වෙන ක්‍රමයක් හොයන්න. ඒ මිසක් ওই ප්‍රශ්න తాවකාලිකව දවසකට දෙකකට විසඳලා ආයි හෙට අනිද්දා ওই ප්‍රශ්නේම ආයි එන එකක් ධර්මයේ නෙමෙයි. ඒක කර්මය. ඒකයි වැඩි. අඩු ගානේ ධර්මය කර්මය කියන වචන දෙකවත් වෙන් කළා තේරුම් ගත්තා නම් පිනයි කුසලයයි එකක් කියලා කියන්නේ. දැන් ඔය මේ බුදු සරණ පත්‍රයේ අවුරුදු 10ක් 15ක් බොහොම ලංකාවේ හිටිය ඔය උගත් වියත් කියන ත්‍රිපිටක ආචාර්ය රාජකීය පඬිතු හාමුදුරු පිනයි කුසලයයි දෙකක් කියලා නෙමෙයි එකමයි කියලා කෙස් පැලෙන තර්ක විතර්ක දාලා මිනිස්සුම අතරමං කළා. හැබැයි දැන් තේරුම් අරගෙන දැන් කියන්නේ නැහැ. දැන් දෙකක් කියලා ඔය දැන් හුඟක් අය කියනවා දැන් එක හරි දෙකක්. මොකද හේතුව අර මහා චත්තාරීසක සූත්‍රයේ තියෙනවා පැහැදිලිව කුණයි කුසලයයි දෙකක් කියලා. එකක් තියෙනවා පුඤ්ඤභාගිය උපදි විපක්ක අනාසව. අනික තියෙනවා අරියා ලෝකෝත්තර මග්ගංගා කියලා විග්‍රහ කළ දෙක පැහැදිලිව. කුසල ධම්ම පුණ්‍ය කර්ම පාප කර්ම අකුසල ධම්ම කුසල ධම්ම අනික ඔක්කොම කර්ම. කර්ම කියන්නේ ඒ කරපු වෙලේ ඉඳන් Tamanට පැවැත්ම හකස් කළා හොඳින් හෝ නරකින් හෝ පැවැත්ම දිගටම ගෙන යනවා නම් ඒක කර්මයක්. පැවැත්ම අවසන් කරනවා නම් නවත්වනවා නම් ඒක ධර්මයක්. ඒක ධර්මතාවය. ඔව් භාවනා කරන කට්ටියත් කියාන දෙන කට්ටියත් දෙකම දෙන්නම අර අර කියන අක්කන සූත්‍රයේ තියෙන දීර්ඝායුෂ දේවනිකාය වලට අසඤ්ඤතල්ලේට තමයි යන්නේ. එක්ක ආකාසඤ්ඤායතන ආකිඤ්ඤායතන මිඤ්ඤායතන නේව සංඥා තමයි යන්නේ. ඉතින් ආයි දැන් එකෙන් කොහොම හරි මේකෙන් සමාව අරගෙන ඒ පුද්ගලයන්ව නිවැරදි කරලා නිවැරදි පාරට දැමුවාම ඒක හරියනවා. ඔව් ඔව් නිවන අරමුණු කරගෙන ඔව් එතකොට මෙතන ප්‍රශ්නයක් මම දැකලා තිනවා කාලයක් තිස්සේ පන්සල් සියලුම ප්‍රතිචාර කරගෙන ඒකත් වැරදි ඒකත් වැරදි ඔව් ඒකත් වැරදි මොකද අපිට මෙතන තියෙනවා උභය අර්ථ සාධනය බුද්ධ දේශනාවේ ලෞකික ලෝකෝත්තර ඒක නිසා අපි මේ ලෞකික වශයෙන් උත්යම් අර්ථ සාධනයක් තියෙන්න ඕන ලෝකෙන් එතර වෙන අර්ථ සාධනයක් දෙකම උභය අර්ථ සාධනයම පූර්ණ වෙන්න ඕන උබතෝ භාග විමුක්තියම පූර්ණ වෙන්න ඕන නියම බුද්ධ ධර්මය. උභය අර්ථ සාධනය උබතෝ භාග එකින්ද මේ පින්වතුන් දැන් මේ වහල ගිහිල්ලා මේ පන්සල් වලට දාන දීම නවත්තන්න එපා. පන්සල් වලට යෑම නවත්තන්න එපා. පුළුවන් නම් පන්සලේ හාමුදුරන්ටත් ගිහිල්ලා මේ ඒ වැරද්ද අඩු කළා වැරද්ද වෙනස් කළා ඒ වැරද්දෙන් හාමුදුරන්වත් මුදවා නිදහස් කරගෙන ඒ හාමුදුරන්ටත් යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව අවංකව මේ මාර්ගයකට පත් වෙන්න කියලා අදිස්ත්‍යානයක්වත් කරගන්න. ඒ නිසා සියලු දෙනා පන්සල් වල දාන දීම නවත්තන්න එපා. එහෙම එකක් අපි කියන්නේ නැහැ. පන්සල් තියෙන්න ඕන. ඒකනම් මේ ලෞකික ආර්ථ සාධනෙට තියෙන්න ඕන. හාමුදුරු ඉන්න ඕන. පන්සල් තියෙන්න ඕන. හැබැයි මේ කරන වැරදි වැඩ තියෙනවා නම් ඒ වැරදි වැඩ සියල්ල නවත්තන්න උපදෙස් දෙන්න ඕන කියන්න ඕන ගිය හැටියට දායක හැටියට කළ යුතු යුතුකම් වගේම කරන්න ඕන. ඒකයි වැඩේ. ඔව් අඩු ගානේ සීඩී එකක් පොතක් හරි දීලා මෙහෙම ධර්මයකුත් තියෙනවා පොඩ්ඩක් අහලා බලන්න මේකටත් එන්න බලන්න ඇහිලා බලන්න කියලාවත් කියන්න ඕන. පන්සල වහලා හරියන්නේ නැහැ. පන්සලට නොගින් හරියන්නේ නැහැ. නොගින් තරහ වෙලා හරියන්නේ නැහැ. ඒකත් ද්වේෂයක්. ඒක ද්වේෂයක් වයිරයක්. ඒක කරන්න එපා. ඒත් කමන්න ඒ කාර්යෝපාදයක් වුණත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒකට සමාව දීලා ඒකත් හොඳයි වුණයි කියලා හිතේ තියාගන්න. එහෙම බණින එක බණිනවම දැන් මේක මේක එකට එකේනවා. බුදුහාමුදුරුවෝ කොච්චර වැන්නද මේ ධර්මයේ කියන්න ගිහිල්ලා. ඈ හැබැයි ඒ පුද්ගලයන්ටම කවදා හරි මේක තේරෙනවා. ඒ පුද්ගලයන්ට මේක තේරෙන කවදා හරි එනවා. මේක කවුදක්වත් මේ ඇත්ත මේ ධර්මයේ වහන්න යට කරන්න බෑ. මතු වුණාට පස්සේ කවදා හරි මේ ධර්මයේ මතු වෙලා එනවා ටිකෙන් ටික ටිකෙන් ටික. ඈ ඔව් ඉතින් කමන්නේ හොරෙන් හොරෙන් ඒක ඇත්ත. දැන් ඔයගොල්ලන්ට පේන්න බලන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේන්න කියන්නේ නැහැ. අපි මේ පොතයි බලන්නේ දැන් මේකයි කරන්න කියලා. නමුත් දැන් බලන්න ඔය පොත දීලා පොත් දීලා වුණාට පස්සේ සමහර ටීගාවට ධර්ම දේශනාව කරනකොට මේවා තියෙන ඒවා ඇත්ත හොඳ ඒවා අරගෙන කියයි. ඒක හොඳයි. ඒක යහපත්. ඔව් දැන් හැමතැනම දැන් ඔය දැන් 1905 පහේ හයේ තමයි මේ ධර්මයේ ඇත්ත වශයෙන් මතුනේ. 1907, 08, 09, 10, 11, 12 වර්ෂවල ඒ කාලේ නොතිබිච්ච සියලු ගුවන් විදුලි ධර්ම දේශනාවල පන්සල් වල ධර්ම දේශනා දැන් වෙනස් වෙලා ටික ටික. ඒ වෙනස් වෙන මේ ධර්මයේ මේ ප්‍රකාශන මේ දේශනා හේතු වුණා. ඒ ඇත්තනේ හොඳට ටික 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 වෙනස් වෙලා. හැබැයි වෙනස් නොවෙන්නේ කවුද? අර මූලිකයන්, අර නායකයන්, අර අර වරදාන වරප්‍රසාද අරගෙන තනතුරු දරන මිනිස්සු ඒකට විරුද්ධයි. ඒ මිනිස්සු ගන්න නැහැ. ඒ මිනිස්සු විරුද්ධ වෙනවා. කොහේ ගියා? ඔව් දැන් මිනිස්සු ඒක තේරුම්. මෙතෙක්කල් මම කියනකම් මේ බුද්ධ කියන එකේ තේරුම භව උද්දරා දෙමේ භව කියන්නවත් දැනගෙන හිටියේ නැහැ. මේක භව උද්දරා දෙමේ රාග භව, ද්වේෂ භව, ගෝහ භව උද්දරා දෙමේ. බණ කියන්නේ භව නසන. මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් තේරුම් ගත්තට පස්සේ ඕන මනස තියෙන, මොලයක් තියෙන කල්පනා කරන්න පුළුවන් ඕන මිනිහෙකුට තේරෙනවා මේකයි අත්‍යය කියලා. ඇයි මේක තේරුම් ගන්න බැරි? තේරුම් ගන්න බැරි නම් ඒක කර්මය. ආයිසරයා. අර කම්මාවරණය. ඒකමයි කියන්නේ. මේක පිළි අරගන්න බෑ. අපිත් ඉන්දියාවේ ඉන්දියාවකද පුද්ගලෙක් උපදින ඉජරාගොඩි පුද්ගලෙක් උපදින බුදුහාමුදුර මෙහෙ තමයි අපි දන්නවද? මොකද මේක ඉතරනේ දැනේ. ඔය දැන් ඔය හාමුදුරුවෝ විතර නෙමෙයි මේ ප්‍රධානම හාමුදුරු නමකුත් කිව්වා මේ මේ සම්පූර්ණ මේ කතාව ඇත්ත. ඒ වුණාට අපිට ප්‍රසිද්ධිය දැන් මේ කියන්න බෑ. ඔව්. ඒකයි කියන්නේ. ඉතින් දැන් මේක මේ උගුරට හොරා මේ කනෝ වස කනෝ වගේ වැඩ. ඔව්. ඔව් සත්‍ය කත් අවසානේ වරද්ද පිළිගත්තා. ඔව් ප්‍රසිද්ධිය පිළිගන්නේ නැහැ. ප්‍රසිද්ධිය පිළිගන්නේ නැත්තේ අර මානෙනේ, අභිමානෙනේ. ඔව් ඔව් අභිමානෙ. ඒකනේ වැඩි. බොහොම මානෙ ඉහිලා. උච්ච මානයක් තියෙන. අභිමානයක් තියෙන. අතිමානයක් තියෙන. ඒක පිළිබඳව දැන් ඊයේ පෙරේදාද කිව්වා මේ කටින සහ වස් පිළිබඳව ලොකුම ප්‍රකාශයක් කළා. ඉතින් ආයතනයක් මේක කියන්නකට මේ දැන් ඔව් මේක ඉතිහාසයයි සියලු දේ මේක කිව්වා. ඔව් දැන් මේක මං මාගදී වචනෙම කියන්නම්. මෙත්තානුස්සති. මෙත්තානුස්සතිය වඩලා රාහුලෝ ආද සූත්‍රයේ තියෙන ආකාරයට මෙත්තා කරුණා මුදිතා උපේකා වඩලා අර රති පටිගය අරති ව්‍යාපාදයේ මේ පහින කරන්න ඕන. ආනපාන අසුමානුසතිය වඩලා රාගය උපාදානය ආසාව කැමැත්ත ආස්වාදේ තණ්හාව අයින් කරන්න ඕන. අසුමානුසතිය ඊට පස්සේ මේ රාගය ද්වේෂය හැම පෘථග්ජනයෙක් තුළම නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙන්නේ. මරණානුසතිය වඩලා මේ නිච්ච බව වැරදි නිච්ච බව වැරදි සුඛ බව වැරදි අත්ත බව තුන අස්මිමානය ඉවත් කරන්න ඕන. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිච්ච සුඛ අත්ත අයින් කරන්න ඕන. නිච්ච සුඛ අත්ත අයින් කළා බුද්ධානුසතිය වඩලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ගා අර අභිනන්දනය අර කැමැත්ත දැඩි කැමැත්ත දැඩි ආසාව අර රෝධ ගැහිම මේ නවත්තලා සමුදේ වී කිරීම නවත්තලා උපාදානය නවත්තන්න ඕන. මේක සික චතුරාරක්කා හතරෙම තියෙන්නේ ආන පානමයි. අනිච්ච අනුපස්සී විරති නිච්ච සංඥා පජාත. දුක්ඛ අනුපස්සී විරති සුඛ සංඥා පජාත. අත්ත අනුපස්සී වි අනත්ත අනුපස්සී විරති අත්ත සංඥා පජාති. නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිම් පජාති. විරාගානුපස්සී විහෙරති රාගම් පජාති. නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජාති. පටිනිසග්ගානුපස්සී විහෙරති සබ්බ උපදී පජාති. මේ ඔක්කොම ආනපාන. මේ ආනපාන හරියටම තේරුම් ගත්තොත් ඔය කියන සියලුම චතුරාරක්කාවල සියලුම තැන්වල තියෙන්නේ ආනපානමයි. වෙන කිසිම දෙයක් නැහැ. ආනපානමයි
තියෙන්නේ.
ඒක මේ ඝන සංඥාව පටිකූල මනසිකාර පබ්බය අයින් කරන්න නිච්ච සුඛාත්ත අයින් කරන්න උපකාර වෙනවා. හැබැයි සම්පජඤ්ඤ පබ්බය ඉතාමත්ම ගැඹුරුයි ඉතාමත්ම වැදගත්. ඔව් මාර්ගයට වැටෙන්න භාවනා කළා හරියන්නේ නැහැ බණහන්දු. මාර්ගයට වැටෙන බණහන්න ඕන. ඇත්තම ඇත්ත හරි දේ වැරදි දේ හොඳ දේ නරක දේ කළ යුතු දේ කරණීය අකරණීය සියලු දේ අහගන්න ඕන දැනගන්න ඕන. දැන ගැනීමෙන් තොරව පසක් කොට දැක ගන්න බෑ. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ අර සබ්බාසෝ සූත්‍රයේ අහං ජානතෝ අහං පස්සතෝ කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. ඒකනේ කිව්වේ. එනිසා යෝනිසෝ අයෝනිසෝ මනසිකාර දෙක තේරුම් ගන්න බෑ මේ බණ අහලා ධර්මයේ නොදැන්න. බණ කියන එකේ තේරුම ආයි භව නසන දේ මිසක් ඔය මලකෙවල් වල ගිහිල්ලා වර්ණා කරන එක අර මිනිසුන්ට පොඩි පොඩි මේ වගේ කරන එක ඒවා බණ නෙමෙයි. ඒවා බහ බව හදන
දේ.
අසන්න අරන්ඩ දාන වලට ලැබලා අසන්න තල වලට යනවා. එකයි වෙන්නේ. එහෙම වෙනවා. නොදැන කළොත්. ඒකනි කිව්වේ. දැන් ඒකයි කිව්වේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ පළවෙනි එක. සුත්තාන පඤ්ඤා සංවරේ ඥානේ සීලමේ ඥානේ. ඊට පස්සේ යන්නේ භාවනාමේ ඥානේ. ඊට පස්සේ යන්නේ මග්ගේ මග්ග ඥාන දර්ශනේ ඔක්කොම. ඉතින් ඒක නිසා මේක හරියට ඉස්සෙල්ලම සුතමේ ඥානේ ලබන්න ඕන ධම්මචක්කුම් උදපාදි වෙන්න ඕන. දහම්මස පාද ගන්න ඕන. දහම්මස පාද ගන්න නැතුව භාවනා කරන්නත් බෑ. වෙන නිවැරදි පාරක කරණීය කරණීය තේරෙන්නෙත් නෑ. කළ යුතු නොකළ යුතු දේ දන්නෙත් නෑ. හොඳ නරක දන්නෙත් නෑ. කරන්නේ තමන්ට ප්‍රිය දේ කරනවා අප්‍රිය දේට ගැටෙනවා. එච්චරයි. ඒක පෘථග්ජන ගති. ඒකට දැනුමක් ඉගෙනීමක් අවශ්‍ය නෑ. ඒ ඉතින් ඒ කාලේ ඔය කොසල් රට ශාක්‍ය රට දෙක අතරින් ගිය නදියක් තිබුණා. ඒ නදිය ජලයට දෙපැත්තෙම මිනිස්සු ජලය බෙදා ගන්න බැරුව රණ්ඩු වුණා. අර මේ නූතන යුගෙත් ඒකෙම පුනරාගමනයක් වුණා. අර මාවිල් ආරුවල ජලය බෙදා ගන්න බැරුව මේ දෙපිරිස ඔය යුද්ධයක් ඇති
වුණා.
එතනමයි. එතනමයි. එදා රෝහිණි නදිය අද මහවැලි ගඟ වුණා. ඔය නායමයි නෑයමයි ඥාතින්මයි. ඔව් සියලුම කරුණු වලට හිත යවන්නත් එපා, මතක තියාගන්නත් එපා, පාඩම් කරගන්නත් ඕනේ නැහැ, මොකවත් ඕනේ නැහැ. ආන පාන පබ්බේ කරන්න ඕනේ කරන්නේ බොහොම සුළු දෙයක් දැනුමක්. කිසිම ඉගෙනීමක් ත්‍රිපිටකයේ කටපාඩම් කිරීමක් මොකවත් ඕනේ නැහැ. තමන්ගේ මේ වර්තමාන මොහොතට තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන මේ හයින් එකකට අරමුණු වෙන්නේ අරමුණු එකයි. ඒ අරමුණ භාවිතා කළ යුතු එකක්ද බැහැර කළ යුතු එකක්ද? හැබැයි මේ තීරණය ගන්න කරුණු දෙකක් තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ. ආතාපි සම්පජානෝ කියේ හේතුඵල සූත්‍රයේ ධර්මයට බහාගලපා බලන්න. හේතුව හරිනම් කරන්න, හේතුව නරකනම් අත්හරින්න. ණය විනයට ගහ සසඳා බලා ණය වෙනවා නම් අත්හරින්න, නොකරන්න නයම් විදි නිදහස් වෙනවා නම් කරන්න. ඔච්චරයි තියෙන්නේ. ඕක තමයි ආනපාන සතියට අවශ්‍ය දේ. එතකොට කාගේ හිතට අරමුණු වෙන දෙයට, කොයි වෙලාවෙ තමන්ගේ හිතට අරමුණු වෙන දෙයට, කායෙන්වත් අහන්න දෙයක් නැහැ, පොත් බලන්න දෙයක් නැහැ. හරිම සරලයි. එච්චර සරල දේ තමයි මේ මිනිස්සු සංකීර්ණ කළා, විකෘති කළා, තව නොයෙකුත් ඔය අපබ්‍රංශ දාලා මිනිස්සුම නොමගියයි. මෙච්චරයි කරන්න තියෙන්නේ. එතකොට තමන්ට නාන්න පුළුවන්, කන්න පුළුවන්, යන්න පුළුවන්, එන්න පුළුවන්, උයන්න පුළුවන්, යුතුයකම් වගේ කීම් ඉටු කරන්න පුළුවන්, රාජකාරියක් කරන්න පුළුවන්, සියලු දේ කරන්න පුළුවන්, අරමුණ කරන්න පුළුවන්, යහපත් දේ කරන්න පුළුවන්, අයහපත් දේ අත්හරින්න පුළුවන්. එච්චරයි තියෙන්නේ. ඒ අහනපන් ඔක්කොම අහනපන්. එච්චර ආයි වෙන මොකක්වත් දෙකක් කරන්න නැහැ. එනිසා මේක හරිම සරලයි, හරිම පහසුයි. මේ පිරිත් තියන්නේ සජ්ජායනා කරන්න නෙමෙයි. ඔයා තියෙන්නේ අර තං සුනාත සාදුකං මනසිකරෝත වාසිසාමිට. මොකද්ද මේක? හොඳින් අහගෙන ධාරණය කරගෙන භාවිතයට ගන්න කියන එකයි බුදුහාමුදුරුව කියලා තියෙන. නැතුව සජ්ජායනා කර කර ඉන්න එක අර හින්දි සින්දුවක් ගන්න එක විතරයි හොඳයි. ඒ ප්‍රතිඵලයම එන්නේ අර භජන් ගීයක් අහන එකත්, අර භගවත් ගීතාවේ තියෙන භජන් ගී අහන එකත්, හින්දි සින්දුවක් අහන එකත්, පිරිත් අහන එකත් තියෙන්නේ කර්ණ රසායන. ඒ වෙලාවේ තාවකාලිකව පැලැස්තර නිවීමක් අර හින්දි සින්දුවෙනුත් හොඳ ලස්සන ඇහෙනවා, අර පිරිතෙනුත්. ඒක නිසා අපි දැන් පුරුදු වෙලා තියෙනවා. මොකද අපේ හිතේ තියෙනවා මේ පිරිත් කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක්, මේක නිවනට මඟ දේශනා කරලා තියෙනවා කියලා හිතෙනවා. ඒකින්ද තාවකාලික කර්ණ රසායන සුවයක් එනවා. නමුත් අර්ථ ධර්ම නිරුක්ති හැටියට තේරුම් අරගෙන අර තං සුනාත සාදුකං මනසිකරෝත බාසි සාමීති කියන තුන නැත්නම් ඒක වැඩක් නෑ. ඒකටයි මේ තියෙන්නේ. ඔව් ඔය තියෙන්නේ ඒකනේ. ඔව් ඔව් දන්නේ. බෝධි පූජාව කරන එක ඉතාම හොඳයි, හැබැයි හරියට කරන්න ඕන. කොහොමද හරියට කරන්නේ, කොහොමද වැරදියට කරන්නේ කියලා තේරුම් ගන්න ඕන. ඒකත් දෙපැත්තක්. දැන් බුදුහාමුදුරුව දැන් අපි ඔය බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා මල් පහන් පූජා කරලා බෝධීන් වහන්සේ නාවල වතුර වක් කරලා මේ සියලු කරුණු කරලා ඊට පස්සේ මේ මිනිස්සු කරන්නේ මොකද? අද උගන්වලා තියෙන්නේ මොකද? ඔය හවසට අද සිරසහරි net එක හරි අහන්නකෝ. අර කපුව මොකද කියන්නේ කියලා. අර මේ බෝධියේ රන්වන් පාටින් බුදගේ අපල දුරවේවා, අර සෙනසුරු අපල දුරවේවා, තව ඔයම ව්‍යාතිකා කරනවන. ඒව තමයි අද බෝධි පූජා. එහෙම නැත්නම් ඉල්ලනවා, එක්ක අර දෙවියන්ගෙන් ඉල්ලනවා, එක්ක පිළිමෙන් ඉල්ලනවා, එක්ක බෝගහෙන් ඉල්ලනවා, මේ බාහිර බලවේගයකින් ඉල්ලනවා අපේ අපල දුරු කරලා දෙන්න, මේ යම් යම් මේවා ලබා දෙන්න, මේවා හොඳ කරලා දෙන්න, විභාගෙ පාස් කරලා දෙන්න. ඕවද බෝධි පූජා? නෑ. අපි නියම නිවැරදි ආකාරයට බෝධි පූජාවක් කරනවා නම් ඒ බෝධින් වහන්සේ ගාවට යන්න ඕන, තුන්සිත පහදා ගන්න, මල් පූජා කරන්න කරාට කමන්නේ. බෝධින් වහන්සේ හැමදලා වතුර ටිකක් වක් කරලා තුන්සිත පහදා ගන්න, රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර. ඒ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕන මේ වගේ බෝධින් වහන්සේ නමක් ගාවට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ මොකද්ද කරගත්තේ වැඩේ? බුදුහාමුදුරුවෝ මොකද්ද කරගත්තේ වැඩේ? මේ බව උදුරා දැම්මා, මේ කෙලෙස් බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දාලා නික්ලේශී බවට පත් කරගත්තා. ඒ නිසා අපිටත් මේ ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා ඒ බුදුහාමුදුරුවෝ ඒ නියත වශයෙන්ම කරගත්ත දේ අපිටත් විනාඩි දෙකකට, තුනකට, හතරකට මේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු වූ නිර්මල සිතක් පාත් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිර්මල සිතෙන් අපිට මේ විශ්වයට මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරට මේ සියලු සත්වයන්ට සබ්බේ පාන භූත හිතාය අනුකම්පාය දයාපන්නු ආකාරයට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්කම තියෙනවා. සියලු සත්වයන්ට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා. මේ සත්‍යක්‍රියාවලින් සියලු සත්වයන්ගේ අර ධර්ම දහම් මැස විවුර්ත වේවා මේ ආකාරයට. ඒ සත්‍යක්‍රියාවලින් අපිට පුළුවන්කම තියෙනවා දැන් තමන්ගේ හිතෙත් අර බුද්ධ ශක්තියට අනුගත වෙලා අර නික්ලේශී සිතක්, යහපත් සිතක්, පිරිසිදු සිතක් ඇති වුණා. ඒ අවස්ථාවේ ඒ සත්‍යක්‍රියාවලින් දෙවනුව තමන්ගේ රෝගියෙක් ඉන්නවා නම්, යම් කිසි කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න තියෙනවා නම්, ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්තියෝති කියන්නේ මේ සත්‍යක්‍රියා බලයෙන් ඒ රෝගියාටත් යහපතක් වේවා, සතක් වේවා, ශාන්තියක් වේවා, සාහනයක් වේවා, නිරෝගී වේවා, නිදුක් වේවා. ඒක හරි. ඒකයි නියම නිවැරදි. ඉස්සෙල්ලා තමන්ගේ තුන්සිත පාදාගෙන බුද්ධ ශක්තියට අනුගත වෙලා ඒ නික්ලේශී සිතක් පාත් ගන්න උපකාර වෙන ආකාරයටයි ඔය බෝධීන් වහන්සේ ගාවට මේ යදින්න හිඟන්නේක් වෙන්න නෙමෙයි. අද හිඟන්න කරලා බෞද්ධයෝ. අද හිඟා කරනවා. ඔව්. යදිනවා කියන්නේ, යාඥා කරනවා කියන්නේ, පතනවා කියන්නේ, ප්‍රාර්ථනා කරනවා කියන්නේ, වැඳෙන් වැඳ ඉල්ලන්නේ මොකෝ? විභාගේ පාස් කළාද? ලෙඩ සනීප කළාද? ඒක හරියන්නේ නැහැ. ඒක නියම බෝධි පූජාව නෙමෙයි, ඒක බුද්ධ පූජාව නෙමෙයි, ඒක බෞද්ධරා දෙමීම නෙමෙයි. ඉතින් ඒක නිසා ක්‍රමය තියෙනවා. ක්‍රමය හරියටියට කවුරුවක් කියා දෙන්නේ නැති එකයි වරද. ඉතින් ඒක නිසා බෝධි පූජාව කිරීමේ වරද නැහැ. බෝධි පූජාව කරන්න ඕන. හැබැයි අර බුද්ධ ශක්තිය බුදුහාමුදුරුවෝ එතෙන්දි කරගත්ත දේ හරියට සිහිපත් කළා. ඒ බුද්ධ ශක්තියට තමනුත් අනුගත වෙලා තමන්ගේ රාගය, ද්වේෂය, මෝහය ඒ විනාඩි පහකට උදුරා දාලා ඒ බුද්ධ ශක්තියට අනුගත වීම කියන්නේ බව උදුරා දෙවීම. ඒ අනුව ඒ සත්‍යක්‍රියා බලෙන් තමන්ට පුළුවන් ඕන කෙනෙකුට තමන්ගේ අර දුකකට, කරදරයකට, අමාරුවක, අපහසුවකට තියලා පත් වෙලා තියෙන ඕන කෙනෙකුට උදව්වක් උපකාර කරන්න ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හොත් එක් කරන්න
පුළුවන්.
ඒ සියලු දේ පඳුරු එල්ලනවා, ගැට ගන්නවා, කොඩි එල්ලනවා, ඔවා ඔක්කොම දේව සංකල්ප, ඔවා ඔක්කොම යාඥා සංකල්ප. තව තව නොයෙකුත් ආකාරයට කිලුටු කරනවා, අපිරිසිදු කරනවා, මේ කොඩි වැල් එල්ලලා පඳුරු ගැට ගහලා තව නොයෙකුත් පිදේනි දීලා පුද පූජා පුවත්තලා ඔතන ඔක්කොම විනාශ කරනවා. රාග දේශම අයින් වෙනවා. පටිකුල මනසිකාරයෙන් ඝන සංඥාව, දුව සංඥාව අයින් වීමත් සමග අර අනිච්ච දුක අනත්තම නිවිලා අනිච්ච සුඛ අත්තයින් වෙනකොට රාග දේශ මොහ තුනී වෙනවා දුරු වෙනවා. ඊළඟට දිගටම ආනපාන සති සමාධියේ ඉන්න ඕන. සම්පජානකාරී හොති වෙන්න ඕන. වැඩි දේ අයින් කළා හඩේ පාවිච්චි කරන්න. එතකොට හරි. හිතටයි දැනෙන්නේ. හිතට ඕනේ දැනෙන්නේ. අපිට කයට දැනෙන්නේ නැහැ මේක. ඒක අර වේදනාව කියන්නේ වේදනාව ඇඟට නෙමෙයි දැනෙන්නේ හිතට. වේගය ඇඟට නෙමෙයි දැනෙන්නේ හිතට. ආවේගය චිත්ත ආවේගය නීගාවට. දැන් වේගය වේදනාව ආවේගය චිත්ත ආවේගය විඥාන ශක්තිය. චිත්ත ආවේගයයි විඥාන ශක්තිය බවට පත් වෙන. එනිසා චිත්ත ආවේගය හිතටයි එන්නේ. දැන් අපිට මොකද ඇඟිල්ලක් මෙහෙම කළා පිච්චුණා කියලා. මේ ඇඟිල්ල නෙමෙයි පිච්ච වේදනාව තියෙන්නේ. ඇඟිල්ල ගාව වේදනාව කොහෙද දැනෙන්නේ? හිතට. බැරි වෙලාවත් මේ ඇඟිල්ලට නිර්වින්දනය කරලා තිබුණා අපිට හිතට දැනෙන්නේ. අර සම්බන්ධතාවේ කැපුවා. හැබැයි ඇඟිලි පිච්චුණා. ඊට පස්සේ අර නිර්වින්දනය ඉවර වුණ ගමන් ආයි හිතට වේගය වේදනාව ආවේගය එනවා. ඒ නිසා මේ වේදනාව එන්නේ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූත හතරත් එක්ක මේ හිත සම්බන්ධය තියෙන නිසායි. සම්බන්ධයක් තියෙන නිසායි. දැන් නම් එහෙම වෙන්න බෑ. ඔව් 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 ලේනාරු ස්නායු මේ සියලු ඔක්කොම ඇටවල් මිදුණු ඇට මිදුණු නහරවල් සියලු දේ ඔය ලේ ධාතුවත් එක්ක සම්බන්ධයි. ආපෝ තේජෝ වායෝ පඨවි මේ හතරම අර වාපිච්චෙම් එක සම්බන්ධයි. ඒකයි. මේ මොකද්ද කිව්වේ? ඔව් ඔව් දැන් පෙර ආත්ම භාවයකදී කළ යම් යහපත් ක්‍රියාවක් කුසල ක්‍රියාවක් නිසා තමයි අද මනසක් ලැබිලා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබලා තියෙන්නේ. තේරුණා? මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබන්න බෑ අර ගතිය පිරිසිදුනේ නැත්නම් යහපත් දෙයක් කළේ නැත්නම්. එහෙනම් උරුම වෙන්නේ එක්ක සතර අපාය, එක්ක අර අසඤ්ඤතල, එහෙම නැත්නම් භූත ප්‍රේත වගේ සතර මේ අපායවල. තේරුණා? මේ නිවන් දකින්නට උපකාර වන මනුෂ්‍ය ලෝකේ හෝ අර කාම ලෝක දිව්‍ය ලෝකවල උපදින්න පුළුවන් වෙන්නේ අර පෙර සංසාරي කරපු යම් යහපත් ක්‍රියාවක් නිසායි. ඊට පස්සේ අපි දැන් කියනවා තව වචනයක්. මේක වැරදි ලෙස මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා. මොකද්ද මේ වචනේ? දැන් නිවන් දකින්න මගපල ලබන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සීසත් ධර්මයේ යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම් ප්‍රතිපදාව හතර තමයි කරන්න ඕනේ. ඒක තමයි සෝතාපට්ටි අංග හතර. හැබැයි මේ සෝතාපට්ටි අංග හතරට යම් කිසි කෙනෙකුටපත් වෙන්න ඊට ඉස්සෙල්ලා තව අංග හතරක් තියෙනවා. මොකක්ද ඒ අංග හතර? පතිරූප දේශ වාසෝච පුබ්බේසකත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතීච අරිය සත්‍යාන දස්සන. මේ හතර තමයි අර සෝතාපට්ටි අංග හතරට පූර්ව අවශ්‍ය වෙන දේ. මේකෙන් වැදගත්ම වෙන දේ පුබ්බේතකත පුඤ්ඤතා. අද මේ පුබ්බේතකත පුඤ්ඤතා කියන එක සම්පූර්ණයෙන්ම මේ බුද්ධ ආගමේ ওই බණ දේශනා කරන අය මේක වැරදියට තේරුම් අරගෙන වැරදියට අර්ථ ගන්නවා. දැන් ඔය මහත්තයා අද මේ යහපත් පින්කමක් කරලා හිත තුන්සිත පහදා ගත්තොත් ඒක හෙට වෙනකොට පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක්ද නැද්ද? ඒක හෙට වෙනකොට අර සතර අංග පූර්ණ කරගන්න උපකාර වෙන පුබ්බේතගත පුඤ්ඤසා ශක්තිය. ඒක අරිය සත්‍යාන දස්ස. ඒක අද්ද සම්මා පන්ති. ඒ නිසා දැන් අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් කියනවා පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය කියන්නේ උපදින්නට පෙර යම් තැනක කරපු යහපත් ක්‍රියා කියලා වැරදියට කියනවා. අපි අද කරන යහපත් ක්‍රියාව පිරිසිදු ක්‍රියාව චේතනාව යහපත් හෙට වෙනකොට පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් වෙනවා. ඒක කුසලයක් බවට පත් කරගත්තොත් ඒක නිවනටම උපකාර වෙනවා. ඒක යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් වෙනවා. මේක හරියට තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ඕන කෙනෙකුට අද මේ පින්කම් කරලා හෙට වෙනකොට ඒක නිවනට උපකාර වෙන ආකාරයට හෙට නෙමෙයි විනාඩි 5කට පස්සේ ඒක පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය. තේරුණාද? ඒක නිසා අද බොහෝ අය මේක වැරදියට විග්‍රහ කරලා තේරුම් කරගන්න නිසා මේ නිවනට මාර්ගය ඒකෙනුත් වැහිලා තියෙනවා. එනිසා යම් කිසි කෙනෙක් හිතන්න හොඳ නෑ මම පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය නෑ ඒක නිසා මට නිවන නෑ කියලා. ඒකට අද දැන් කරන්න හෙට වෙනකොට ඒක පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් වෙනවා. මේ මගධි භාෂාවේ වචනේ තේරුම් ගන්න බැරුණේ. පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය කියන්නේ මේ මොහොතකට පෙර කරපු සියලු යහපත් ක්‍රියාත් පුබ්බේතගත පුඤ්ඤතා. ඔව් මිනිහෙක් උනේ වෙන්න බෑ, මනසක් තියෙන්න බෑ පින්කම් නොකළනම් පෙර මීට පෙර. ඒක වෙලා තියෙනවා දැන්. මනුෂ්‍යත්ව ප්‍රතිලාභ වෙලාබලා තියෙනවා. ඒ වැරදි. ඒ ඔක්කොම වැරදි. ඒක දැන් මේක පළවෙනි එක ධම්මෝ සම්දිට්ඨිකෝ. ඉස්සෙල්ලාම සම් දැක ගන්න ඕන. සම් දැක ගන්න ඕන කියන්නේ හේතුඵල ධර්මයට අදාළව සම්බන්ධතාවයක් අලුතෙන් සකස් වෙන ආකාරය තමා විසින් තමා තුලින් තමන් සඳහා දැක ගැනීම ධම්මෝ සම්දිට්ඨිකෝ. සම් තේරුම් ගත්තේ නැත්නම් මේ සම් දැක ගන්න බෑ. සම් දැකගත්තට පස්සේ මේ සං තමා රාග දේශ මෝහ. ඊට පස්සේ මේ කෙලෙස් දැක්ක ධම්මෝ සම්දිට්ඨිකෝ වුණාම රාගය දේශේ මෝහේ උපදින ආකාරය සකස් වෙන ආකාරය නිර්මාණය වෙන ආකාරය ප්‍රභව වෙන ආකාරය දැක්කා. ඒ සං දැක්කට පස්සේ ඒවා කෙලෙස් බව දැනගත්තාම ඒ කෙලෙස් අත්තරින ආකාරය දැක්කා අකාලිකෝ. ඒ කෙලෙස් අතහැරිය යුතුයි, අර අතහැරිය හැකි, අතරින්නට මාර්ගයක් තියෙනවා කියන තුනම දැක්කොත් අකාලිකෝ කාලි අකාලිකෝ. ඊට පස්සේ ඒක ඒ අකාලිකෝ ක්‍රියාව කරගෙන යනකොට ඒක ප්‍රහාණය වෙන බව අත්තරින බව ඒ අත්තරීමෙන් නිදහස් වෙන බව දැකීම ඒහි පස්සිකෝ. එතන එතනින්ම ප්‍රහාණය වෙලා අර පස්සදිය ප්‍රහාණය කිරීම එතනදීම කරන බව දැක්ක ඒහි පස්සිකෝ. ඊට පස්සේ ඕපනයිකෝ උපනෙයියකෝ. උපනෙයියකෝ කියන්නේ නිවනට, නෙයිය කියන්නේ නික්මීම නිදහසීම නෙක්කම්ම. මේ කියන නෙයිය කියන්නේ උපනෙයියකෝ, අප කැප වෙලා මේ නෙක්කම්ම නෙයිය කියන තත්වයට මාර්ගය පිරිසිදු වෙනවා. ඒ අනුව වේදිතබ්බෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු හීති. අර විඥානය ආයි නැවත විනිවිද බලලා ඒ එකෙන් විදී නිදහස් වෙලා විඤ්ඤු හීති. අර හේතු සහ මුලින්ම හීටි කළා මේ හේතු නොඋපදවාම මිදී නිදහස් වෙන්න පුළුවන් කෙලෙස් හේතු. මේක තමයි මේ මේ ධර්මයේ නිවනට උපකාර වන නිවැරදි පරමාර්ථ අර්ථය. කෙලෙස් දකින්න ඕන, කෙලෙස් අස් කරන්න ඕන, අස් කිරීමෙන් ලබන සුවය නිදහස දකින්න ඕන, ඒකෙන් අර නිදහස් වෙන්න ඕන. ඒ අනුව මේ කෙලෙස් නොඋපදවාම මිදී නිදහස් වීම තමයි මේ ධර්මයේ ගුණ හයේ තියෙන්නේ. ඔව් ඒකම සම්පජානකාරී හොති කියන්න පුළුවන්. ඒකමයි සම්පජානකාරී හොති. ඈ මොනවා ඕපනයිකෝ කියන්නේ ඕපනං වෙනව නෙමෙයි උපනෙයියකෝ. උප කියන්නේ අප කැප වෙලා ගත කරනවා. නෙයකෝ කියන්නේ නිදහස් වෙලා නික්මෙලා නෙක්ඛම්ම කියන තත්වෙට නිදහස් වෙන්නට, එකෙන් මිදී නිදහස් වෙන්නට. ඔව්, අකාලිකෝ කියන අවස්ථාව අර දසනේන සම්පන්නෝ කියන අවස්ථාව තමයි. මෙහෙමයි, දැන් සත්තක්කත්තු පරමෝ කියල කතාවක් තියෙනවා. සත්තක්කත්තු පරමෝ විග්‍රහ කළ තියෙන මේ ආර්යන්ගේ පින්කෙත් හත, පරම පින්කෙත් හතක් එක. එතෙන්දිත් මේ පින කුසලයක් බවට පත් කර ගැනීමයි, පින උපාදානය කර ගැනීම පුඤ්ඤාමි සංකාරණමේ. ඒ පිනෙනුත් අපි කුසලෙන් අරකුණු කිලුටු කෙලෙස් දෙය අත්තරලා ඒ පිනත් උපකාර කරගන්නවා. පුඤ්ඤ පාප පහිනස කළා මේ කුසලයේ උපසම්පදා කරගන්න, පූර්ණ කරගන්න, මග පූර්ණ කරගන්න. ඒක නිසා සත්තක්කත්තු පරමෝ කියලා මේ අර නතේ භවං අට්ඨමන්නාදී කිව්වා වතෙම වගේම සත්තක්කත්තු පරමෝ කියලා සූත්‍රයක් තියෙනවා. සත්තක්කත්තු පරමෝ කියන්නේ ඒ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට නියත වශයෙන්ම පින්කෙත් හතක් තියෙනවා. සතර අපායට යන්නේ නැහැනේ, ඒකයි පින්කෙත් හතක් උනේ. අසඤ්ඤතලයට යන්නේ නැහැනේ, ඒකයි පින්කෙත් හතක් උනේ. අර මේ අනාර්ය එහෙම නැත්නම් අර නිවන් මඟ කුසල් කරගන්න පුළුවන් වෙන කිසි තැනකට ඒ පුද්ගලයා පත් වෙන්නේ නැහැ. ඒකයි සත්තක්කත්තු පරමු කිව්වේ. ඒ කෙත් හත එක මනුෂ්‍ය ලෝකේ, එක දිව්‍ය ලෝකේ වෙන කොහෙවත් ඒ කෙත් හත නැහැ. ඒකයි සත්තක්කත්තු පරමු කිව්වේ. අනිත්‍යං වල පින්කෙත් නැහැ, සතර අපායෙත් නැහැ, ඔය රූපී අරූපී බ්‍රහ්මතල වලත් පින්කෙත් නැහැ, මේ කොහෙවත් පින්කෙත් නැහැ. තියෙන්නේ මේ දෙපොළේ දේව සත්තා දේව මනුස්සාන. ඒ නිසා දෙව්ලෝ හෝ මිනිස්ලෝ තමයි ඔය පින්කෙත් හතට අදාළව උපත ලබන්නේ. ඒකයි ඒකයි. දැන් ඔයාට තරහක් ආවා, ඔයාට තරහක් ආවා, තරහෙන් දැන් මොකක් හරි කාට හරි මේ සැරෙන් වචනයක් කළා, ක්‍රියාවක් කළා, ශාපයක් කළා. දැන් ඔයාට තේරෙනවා මේක වැරදි වැඩක්, ඈ මේ කිරීම වැරදි වැඩක්. දැන් ඔයා ඒකෙන් සමාව අරගෙන මෛත්‍රී කරනවා. කර්මය අවතිනවද නැද්ද? ඈ අවතින. ඒක තමයි අවතින. දැන් ඒක සම්පූර්ණයෙන් මේක ආනපාන වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා දැන් ඔයාගේ හිතේ අර පුද්ගලයන් කෙරෙහි අර වැරදි වැඩේ හරි ඔයාට නොගැලපෙන වැඩේ වැරදි කරපු පුද්ගලයා අතර ඉසල දිගටම තරහක් පැවතුනා. දැන් ඒ පුද්ගලයා කෙරෙහි පරම මෛත්‍රියක් ආර මෛත්‍රියක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර කර්මය තමයි හොසි වෙන්නේ. මේ කර්ම කියන එක හරියට තේරුම් අරගන්න නැතුවනේ ඔය මිනිස්සු ඔය කියන්නේ. අර පල විපාක දීම ඊට පස්සේ සම්පූර්ණයෙන් ඉවරයි. අර හොඳ දෙයකින් නරක දේ යටපත් කරලා වහලා ඒක ඉවත්ම කරන්න පුළුවන්. ඒකට කිව්වා අනතිවත්ත නැටේන භාවනා. අතිවත්තේන තමයි වැරදි වැඩේ. අනතිවත්ත නැටේන භාවනා කියලා පටිසම්භිදා මග ප්‍රකරණේ තියෙන ක්‍රමයක්. ඒක තමයි ආනපාන සති සමාධිය. වැඩදී වැඩේ අයින් කළා වෙනුවට ඒක යටපත් කළා හොඳ දෙයක් කිරීම දිගින් දිගටම කරන එක ආනපාන සති සමාධිය. බුදුරජාණන් වහන්සේ අජර අමර නිවනට පත් වුණේ අවුරුදු 35 ද අවුරුදු 80 ද? දෙවලේම එකක් අනුපදිශේෂ නිබ්බාන, එකක් සව්පදිශේ. දෙප හැම කෙනෙක්ම නිවන් දකින අරහතුන් වහන්සේ කෙනෙක් දෙපාරක් නිවනටපත් වෙනවා. එකක් අනුපදිශේෂ. අනු කියන්නේ මොකද? අලුතෙන් උපාදානය කර ගැනීම, අර බුදුහාමුදුරු අවුරුදු 45 දී කලේ අනුපදිසේස නිබ්බාන. ආයි අලුතෙන් කිසිම දෙයක් මේ පැවැත්ම සකස් කරගන්න උපාදානය කරගෙන අලුතෙන් කරන්නේ නැහැ නැවැත්තුවා. අනු උපදි ශේෂ නිබ්බාන. ශේෂයක්වත් අලුතෙන් උපාදානය කරගන්න අර අතෙන්දි කුසිනාරානුවරදි සෞපදි ශේෂ. මේ උපාදානය කරගෙන පවත්වාගෙන යන කිසිම දෙයක් ශේෂයක්වත් ඉතුරු නොකර ඒ සම්බූපදි පටිනීසක කළ සෞපදි ශේෂ නිබ්බානය. හැම අරහතුන් වහන්සේ කෙනෙක්ම දෙවරක් පරිනිබ්බාණයට පත්වෙනවා. එකක් අනුපදි ශේෂ, අනික සෞපදි ශේෂ. පිරිනෙවා අලුතෙන් කෙලෙස් අලුතෙන් අනුශය නැවැත්වීම තමා අනුපදි ශේෂ. අර අතෙන්දී කයත් මේ උපාදානය කරගත්ත අර අනුශය නිසා සකස් කළ කයත් සහමුලින්ම නයි කය හැදීමත් නැවැත්වීම එක සෞපදි ශේෂ. දෙපාරක්ම පිරිනිවන් පානවා සියලුම අරහතුන් වහන්සේලා කොයි වෙලාවෙ හරි. සෞ කියන්නේ සබ්බ කියන එක, සියලු කියන එක. ඔය සෝපාදිශේෂ කියන්නේ ඒකම තමයි. සෞපදිශේෂ සෝපාදිශේෂ කියලා දැන් හදාගෙන තියෙනවා. සෞ කියන එක සබ්බ කියන එක තමයි. සියලු උපාදානය කරගත්ත ශේෂයක්වත් ඉතුරු නොකර සියලුම දේවල් ආයි අත්හැරිලා ඉවත් කළා. ආයි හදන්නෙම නැහැ. දැන් ඒක මේ අනාගත වංශ දේශනාවේ තියෙන කතාවක්. බුදුහාමුදුරුව එතෙන්දී මේ කරන්නේ වෙන කතාවක්. මේ අනාගත වංශ දේශනාව එතෙන්දී මේ මේක හරියටම මේක අනාගත වංශ දේශනාව මොන වගේ පුද්ගලයෙක් කිව්වද ලිව්වද දන්නේ නැහැ. මේ පොළොන්නරු යුගයේදී ලියලා තියෙන දෙයක්. ඒක බුදුහාමුදුරුව කියලා තියෙන එකක් නෙමේ. මේ බුදුන්ගේ බුදුහාමුදුරුවන්ගේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ සියලුම ශේෂ වූ ධාතුන් වහන්සේලා ඔය වැඳ පුදා ගන්න කේස ධාතු, අලාට ධාතු, අන්දන්ත ධාතු, මේ සියලු දේ කොහටද එක්කව වෙනවයි කියලා මහාවංශේ තියෙන්නේ. අනං ඉන්දියාවේ වුණා නම් ඉන්දියාවට පෙපෑ තියෙන්නේ. ඒක සම්පූර්ණ රුවන්වැලි මහසෑයට එකතු වෙනවා කියලා තමයි අනාගත වංශ දේශනාවේ තියෙන්නේ. හැබැයි රුවන්වැලි මහසෑයට නෙමෙයි ඕක එකතු වෙන්නේ. අර බුද්ධත්වයට පත් වූ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාමට හිරිවඩුණා. එතෙන්ට මේ සියලු ධාතුන් වහන්සේලා එකව වෙලා අර ධාතු මර නිර්මාණයකුත් සිද්ධ වෙනවා. වෙන කොහෙවත් නෙමෙයි, රුවන්වැලි මහසෑයට නෙමෙයි, අර අනුරාධපුරයේ ඉන්න බෝ අංකුරේටත් නෙමෙයි, මේ බුද්ධත්වයට පත් වූ තැනටයි, තැනදී මේ බුද්ධ පරිනිර්වාණය වෙන්නේ. දැන් ණයටනේ ගත්තේ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි. ඒ ගත්ත ණය සියලු දේ ගෙවනවා අර අනුපදිශේෂ නිබ්බාණයට පත් උනාට පස්සේ. ආයි අලුතෙන් ණයට ගන්නෙ නෑ, ණය වෙන්නේ නෑ, ණය හදා ගන්න. ඒකනේ සංඛය කිව්වේ. ඒකනේ කිව්වේ අර මේ මේ ගාථාවේ සංසාර අනේක ජාති සංසාරයෙන් ගාථා විකුවා විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජ ගාති කය. දැන් සාමුලින්ම මේක ආයි සංඛය කළා. ඊට පස්සේ ආයි කිසි දෙයක් ණය වෙන දේවල් කිසිම දෙයක් කරන්න. හැබැයි ආපෝ තේජෝ වායෝ පඨවි තාමත් පරිහරණය කරනවා. පරිහරණය කරන මොහොතේම ණයෙන් මිදී නිදහස් වෙලායි පරිහරණය කරන්නේ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සියලු දේ පටිසංඛාය උනිසෝන මිනිස ගන්න සංඛා සංඛය කරනවා. ආයි ණය වෙලා කිසිම දෙයක් පරිහරණය කරන්නේ නැහැ. ඒකයි ඌවා මේ ධාතුන් වහන්සේලා නෙමේ. ඒවා ඌරෙක්ගේ ඇට වගේ. ඒක ඉන්ටර්නෙට් එකේ ඔක්කොම තියෙනවා. ඒ ඔය කියන කපිලවස්තු ධාතු හොයාගත්ත පුද්ගලයාගෙත් ඔක්කොම අර නයිට් නම්බුරාම එංගලන්තයෙන් ඔක්කොම තහනම් කළා. ඒ පුද්ගලයාම සියලු දේ කරලා අයින් කළා. එහෙම කරපු ධාතු උන්වහන්සේලා තමයි ඔය කෞතුකාගාරයක දැන් තියෙන ඉන්දියාවේ. ඒවා ඌරෙක්ගේ ඇට කෑලි වගේක් මුට්ටියකට දාලා හංගලා තියලා ගෙනහල්ලා පෙන්වවලු. එහෙම කතාවක් තමයි තියෙන්නේ. අපේ අර මෝඩ බුඩ මිනිසුන්ට දැන් මේ ලංකාවේ තියෙන බව 100% සහතික නැද්ද? දන්ත ධාතු උන්වහන්සේ, ලලාට ධාතු උන්වහන්සේ ඈ 100% සහතික නැද්ද? ලලාට ධාතු උන්වහන්සේ, දන්ත ධාතු උන්වහන්සේ, කේතු ධාතු උන්වහන්සේ, නකා ධාතු, නියපොතු ධාතු සියලු දේ තියෙනවනේ. ඇයි මොකටද මේ ඉන්දියාවෙන් ගේන මේ දැන් ඒ ගමන මේකේ සැකයක් ඇහිලා දැන් මේ ගමන එක පෙන්නනකොට මොකද කියන්නේ? අලුතෙන් වචනකුත් දැම්මා. මොකද්ද දැම්මේ? නිසැක. ඇයි මේ වදාන්නේ? අර සැකයක් තියෙන නිසා. ඒක සැකේ තියෙන බව ඔප්පු වෙනවා නිසැක ධාතු කිය. ඇයි දැන් මිනිස්සු කිව්වන්නේ මේක බොරු කියලා? දැන් කවුරුත් දන්නව බොරු කියලා. ඒකින්ද මේක මේ දේශපාලන උපක්‍රමයක් උප්පරවැට්ටියක් ඔය පිටරට තියෙන ධාතු ගණන්ලා මේ බුද්ධ දේශයට ජම්බුද්දීපයට පෙන්නන එක දේශපාලන වැඩක්. ඔව් නියපොතු තියෙන්නේ නකාවේර තියෙන්නේ අනුරාධපුර
දිස්ත්‍රික්කේ.
එහෙනම් ඔව් මොකද්ද? ඔව් කවුරු හරි නියත විවරණ ගන්න ඕන. නියත විවරණ ගන්න නම් ඒ පුද්ගලයා අපේ ගෞතම බුදුහාමුදුරුව ජීවත්ව සිටිය අවුරුදු 45 තුල, බුද්ධත්වයට පත් වෙලා ජීවත් වූ අවුරුදු 45 තුල ජීවත් වූ පුද්ගලයෙක් වෙන්න ඕන. එහෙම පුද්ගලයෙක් ඉන්නවා ත්‍රිපිටකේ. කවුද? අභය රාජ කුමාර. මේ අභය පස්සේ කාලෙක මහාවංශ දීන මිනිස්සු මේ ගාමිණි අභය, ගැමුණු අභය කලවම් කරගත්ත. ඒක නිසා මහාවංශකාරයා මේක පැටලෙව්වා. ඕකයි උනේ. අභය රාජකුමාරයා කියලා එක්කෙනෙක් එහෙම නියති විවරණ ගත්ත බව ත්‍රිපිටකේ තියෙන අභය රාජ කුමාර සූත්‍රය. ඔය දැන් කවදා හරි එහෙම දැන් මේ අපේ ගෞතම බුදුහාමුදුරන්ගෙන් එක්කෙනා නෙමෙයි නියති විවරණ ගන්න ඇති හුඟක් බෝසත්වරු බුද්ධත්වයට පත් වෙන්නේ. එහෙම ගන්න ඕන. එක්කෙනෙක් නෙමෙයි. මතු බුදු වෙනව නම් එහෙම වෙන්න ඕන. ඔයම ඔය අනාගත වංශ දේශනාවේ තියෙනවා. දැන් ඔය ඔයගේ කතාවල් කියන්න වෙලාවක් නැහැ. ඒක ලොකු කතාවක්. ඒක අර හම්බන්තොට ධර්ම දේශනාවේදී ඒ කතාව පැහැදිලිව කිව්වා. ඒක මේ මේකත් කියලා තියෙනවා. මෙතෙන්දී මේක ලොකුම කතාවක් කියන්න තියෙන. දැන් මේ මහාමායා දේවිය ඔය බම්බරගල ලුම්බිනි මේ සම්ුවෙන්නේදී මේ දරුවා ලැබුණාම ලැබිලා දවස් 7ක් යනකොට ඒ ගෝතමී දේවියට මහා මායාවක් සිද්ධ වුණා. මොකද්ද මහා මායාව? සම්පූර්ණයෙන්ම පූර්ණ ලිංග විපස්සනාර්ශයක් ඇති වුණා. සම්පූර්ණයෙන්ම පිරිමිය. දැන් පිරිමියෙකුට දරුවට කිරි දෙන්නත් බෑ, මොකක්වත් කරන්න බෑ. දැන් රජුරවන්ට මේ දේවියව රජමාලිගාවේ තියන්නත් බෑ. ඇයි? නිකන් ප්‍රශ්නයක්නේ. ඉස්සරහට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ඒකම න රජුරුව කරපු වැඩේ මේ හොර රහසෙම මේ පූර්ණාසයෙන් පිරිමියෙක් වූ තමන්ගේ ඒ දේවීන් වහන්සේ මහා මායාවක් බවට පත් වූ තමන්ගේ රාජධානියේ රටේ කෙරවලේ තිබිච්ච තැනක කන්දක් උඩ කුටියක් හදලා, ගෙයක් හදලා, මාලිගාවක් හදලා කාටවත් යන්න ඉන්න බැරි තැනක ඔය සංකස්ස කියන සංකපාල කියන තැන කන්ද මුදුනේ ලොකු අඩි 20ක් පමණ උස ගලින් කළ කුටියක් තුල හොඳ ගෙයක් හදලා දැලා සියලු පහසුකම් දීලා කෑම බීම අවශ්‍ය දේවල් සියලු දේ සපේලා එතන තියලා තිබ්බා මේ පිරිමියා. දැන් පිරිමියෙක්නේ. දැන් මේ අය දේවීන් වහන්සේලා. දැන් හැබැයි මාව ඒ නිසා මාතෘ දේවයන් වහන්සේ වුණා. මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ අවුරුදු ගාණක් යනකොට බුදුහාමුදුරුවන්ට මේ බෝසත් කාලේ හෝ බුදු වෙනකම් මේක තේරුම් ගන්න බැරි වුණා. තමන්ගේ මව දැන් තාම ජීවත් වෙනවා. හැබැයි පිරිමියෙක් මාතෘ දේවයන් වහන්සේ හැටියට ඉන්නවා තැනක ඉන්නවා කියලා ආරංචියක් ආවා. ඒ ගමන හොයාගෙන ගිහිල්ලා ඒ කුටියට ඒ ගල් ඒ අදුණත් ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන් ඔය සංකපාලට උඩින් තියෙන සංකස්ස කියන ඒ කඳු මුදුනේ ඒ අඩි 20ක් විතර උස තනි කළු ගලෙන් හොඳට හදපු ඒ තැන එතෙන්ට ඉනිමගක් තියලා හදන්න නගින්නුව. ඒ ඉනිමගක් තියලා තිබුණා ඉනිමගකින් නැගලා ආයි ඒ ඉනිමග අරගෙන ඇතුළට බහින්නත් උව. දෙකක් තියෙනවා. නගින්නත් ඉනිමග වුණ බහින්නත් ඉනිමග වුණ. මේ ඉනිමග පාවිච්චි කරලා නැගලා බැහැලා මේ ධර්මයේ දේශනා කරලා මගඵල ලබා දීලා මාතෘ දිව්‍ය රාජයන් වහන්සේට මව් ඒ දේවීන් වහන්සේට බුදුහාමුදුරුව මේ ගැඹුරු ධර්මයක් දේශනා කළා. මේක අර කතා අරවම් මේව නැතුව ඒකින්ද අභිධර්මයක් දේශනා කළා. ඒකයි ඇත්ත කතාව. ඒකයි උනේ. හැබැයි දිව්‍ය ලෝකයට යන්න ඉනිමං ඕනද? ඈ දිව්‍ය ලෝකයට යන්න ඉනිමං කොහට දෙහෙත්තු කරන්නේ? මහා මායාවක් වුණා. අර මහා මායාවක් නෙමේ සිද්ධ වුණේ. ලින් කලින් නම් ගෞතමී. ඊට පස්සේ මහා මායා ගෞතමී වුණා. මහා මායාවක් සිද්ධ වූ ගෞතමී හැටියට වුණා. අනිත් පාර බැරි වෙලාවත් ඔය කියන මව දවස් 7කින් කලුරිය කළා නම් බෝසත්තුමාට දාන නම් මොකද්ද? මව්මරා උපන් කුමරා දාන්න. මොකද්ද දාන්නේ? මව්මරා එහෙම පව්කාරයෙක් නෙමේ බෝසත්තුමා. නමුත් ඒ බෝසත් කුමරෙක් උපත ලැබූ ඒ මව් කුසේ ආයි කවදක්වත් කිසිම කාලෙක කිසිම විදියක නැවත දරුවෙක් උපදින්නේ නැහැ ඒ මව් මුසේ. ඒ අනුව තමයි අර මහා මායක් වෙලා වක් වෙලා පිරිමියෙක් උනේ සම්පූර්ණ. ඔව් ඒක නියත ධර්මතාවයක්. ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණොත් යම් මව් කුසකින් ඒ මව් කුසෙන් ආයි කිසිම දවසක මේ ජීවිත කාලය තුළදී මේ ඉදිරියටවත් කවදක්වත් ඒ මව් කුසෙන් දරුවෙක් උපදින්න බෑ. උපදින්නේ
නැහැ.
ඔව් ඒකත් න්‍යායමයක්. ඔව් පිරිමියෙක් වීම ඒක ලිංග විපර්යාසයක් වීම වෙනවා. නෑ ඔව් න මෝ කියන්නේ අර්ථයක් තියෙනවා. මෝහය සහ මුලින්ම නැති වුණා. මව් කුසකට යෑම සම්පූර්ණයෙන්ම නැතර වුණා කියන එකයි න මෝ. ඊට පස්සේ සෝතාපන්න ඵලයට පත් වෙලා මිනිසෙක් හැටියටම මිය පරලෝ ගිහිල්ලා කොහේ හරි ඉතින් සෝතාපන්න ඵලයට පත් වූ අය යම් ආකාරයක සෝතාපන්න ඵලයෙන් එහා පැත්තට යන්න බැරි වුණ නිසා යම් දෙව් මිනිස්සලයක කොහේ හරි ඉපදෙන්න ඇති. ඉපදෙනවා. අදත් ඉන්නවා. ඔව් මාස තුනක් වගේ කාලයක් මේ සෝතාපන්න ඵලයට පත් වෙන්න වරින් වර ගිහිල්ලා ඒ ඉනි මගේ නැගල බහැල වන්න කියලා තියෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. දිව්‍ය ඔයක මොකද අර කන්ද මුදුනනේ. ඒකින්ද දිව්‍ය ලෝක වගේ තමයි තියෙන්නේ. මොකද දේව රාජ්‍යනේ. දේව රාජ්‍යයේ කන්ද මුදුනේ මේ ඒකින්ද දිව්‍ය ලෝක වගේ තමයි. එක සාහිත්‍යකාරයන්ගේ කතාව. දැනට නම් මනුෂ්‍ය ලෝකේ ඉන්නත් පුළුවන්කම තියෙනවා. ඔව්. කුහරගල කියන්නේ ඔය බුදුගලේ ඉඳන් කුහරයක් හැදුවා, උමගක් හැදුවා උඩට යන්න. ඒ උමම් මාර්ගය. දැන් මේ ලංකාවේ ඒ කාලේ හරියට උමම් මාර්ග හදලා තිබුණා තියෙනවා. අදත් ඔය ඔක්කොම තියෙනවා. දැන් ඔය රජගල ඔක්කොම ඒ කාලේ කඳු නැගල වැස්සේ නැහැ උමන් මාර්ග තියෙන්නේ. සියලු තැන්වල කඳ හරහා උමන් මාර්ග ගියා. මේ එක ගෝත්‍රයක් හිටියා පල්ලරු කියලා. පල්ලරු ඒගොල්ලන්ගේ රස්සාව මොකද්ද? උමන් හැදීම. දැන් ඔය පල්ලරු මේ ළඟකදී කරපු වැඩකුත් තියෙනවා. කෑගල්ල පැත්තේ තමයි පල්ලරු කියන උමන් මාර්ග හදන අය හිටියේ. දැන් ප්‍රතිගීසිකාරයෝ ඇවිල්ලා වීදිය බණ්ඩාරව කොළඹ කොටුවේ වලක් කපලා පොළොවයට හැංගුවා. කාටවත් එන්න බැරි වෙන්න, හොයන්න බැරි වෙන්න. වීදිය බණ්ඩාර ඔය කෝට්ටේ රාජධානිය හිටිය අර පාරින්ද නුවර රජ කළ වීදිය බණ්ඩාර බොහොම දරුණු සෙනවියෙක්. මේ වීදිය බණ්ඩාරගේ බිසව නෝන කෙනෙක් හිටියා, මායදුන්න රජුරුවන්ගේ දුව. මේ මායදුන්න රජුරු හිටියේ සීතාවක. ඒ මායදුන්න රජුරුවන්ගේ දුව නම මට හරියට මතක නැහැ. ඔව්, ඒ අර මැරපු එක්කෙනා නෙමෙයි, ඊගාව එක්කෙනා, දෙන්නෙක් හිටියා. ඒ ජීවත් වෙලා හිටියේ මායදුන්න රජුරුවන්ගේ දුව. මේ කෑගල්ලෙන් පල්ලරු ගිහිල්ලා ඔය අද ඇතුල් කෝට්ටේ කියන තැන තිබුණු රජමාලිගාවෙන් යටට උමගයක් ඇපුවා. කපලා ඒ පල්ලරු ඔය කෝට්ටේ ඉඳලා කොටුව පිටකොටුවට කිලෝමීටර් 6ක් උමගයක් කපලා අර වීදිය බණ්ඩාරව අරන් ආවා. ඒක මේ ළඟදී වුණ සත්‍ය කතාවක්. ඒ උමග අදත් තියෙනවා පිටකෝට්ටේ ඉඳලා ඔය කොළඹ කොට්ටුවට දක්වා. වීදිය බණ්ඩාරව උමග යටින් අරගෙන ආවා. මේ පල්ලරු ගිහිල්ලා උමග කපලා. ඒක මේ මෑත ඉතිහාසයේ කවුරුත් දන්න කතාවක්. ඒ වගේ ඉස්සර මේ ලංකාවේ මිනිස්සු ඔය සුද්ධ නෙමෙයි උමන් කපන්න පුරුදු කළේ. මේ ලංකාවේ මිනිස්සු ඒ බුදුහාමුදුරු ඉන්න කාලේ සියලු තැන්වල උමන් කැපුවා විතරක් නෙමෙයි, මේ උමන්වල මේ අර මිනිසුන්ට යන්නේ මිනිසුන්ට හුස්ම ගන්න වාතාවරණය හදන ක්‍රමත් ඔක්කොම හදලා තිබුණා. නැත්නම් ඔක්සිජන් නැති වෙනවානේ මැරෙනකොට යනකොට. ඒ සියලු දේත් ඔක්කොම හදලා ක්‍රම හදලා තිබුණා. ඉතින් ඒක නිසා ඒ වගේ බොහොම නොයෙකුත් මොලේ තියෙන මිනිසු, දක්ෂ මිනිසු මේ හෙළවීමේ ඒ කාලේ ඉඳන් තිබුණා, හිටියා. ඒ අය ඒ වගේ වැඩ කළා. හොඳයි, එහෙනම් මං හිතන්නේ දැන් ඉතින් වෙලාව පහුවේගෙන යනවා. දැන් අදින් අවසානයි මේ උඟල් ධර්ම දේශනා. ප්‍රශ්නත් තව එක දවසයි අහන්න පුළුවන්. තව කියන්න නම් දේවල් තියෙනවා ලක්ෂයක් දෙකක් වුණත්. නමුත් ඉතින් මේ දවස් හතේ අහගන්න පුළුවන් වුණ දේවල් ටිකයි. කොහොම වුණත් හෙටත් මොන හරි තියෙනවා නම් අර මීට පෙර නොඇසූ ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. හෙට උදේ සූත්‍ර ධර්ම හතරක් තියෙනවා. අනුධම්ම සූත්‍ර, අනත්ත ලක්ෂණ සූත්‍රයත් එක්ක බොහොම කෙටි සූත්‍ර හතරක්, අනුධම්ම සූත්‍ර හතර. මේ සූත්‍ර ධර්ම පහ කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක තනත් පැයක් එකමාරක් තියෙනවා. හවසරුවේ බොහොම කෙටි සමාලෝචනය කරලා සමහර විට පැය භාගයක් විතර ප්‍රශ්න අහන්න ඇරලා පහට විතර මේ ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. පහේ ඉඳන් පහමාර 5:45 දක්වා ගිලම්පස අරගෙන 6 වෙනකොට මේ ස්ථානයට ඇවිල්ලා මගේ වැඩ කටයුතු මම කතා කරගෙන ඒවා අවසානයි. දැන් ඔබ සැමගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දෙනවා. 6 ඉඳන් පැය 3ක් හෝ 4ක් විතර කාලයක් තුල විනාඩි 5ක් 6ක් ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් කම තියෙනවා. ඉදිරිපත් වෙන අය ඉදිරිපත් වෙලා තමන්ටත් තේරුණ දේ, දැනගත්ත දේ, කියන්න ඕන දේ, ප්‍රකාශ කරන්න ඕන දේ කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, එහෙනම් අදට මේ ධර්ම දේශනාව අවසානයි. එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන් සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචාමි ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචාමි ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනම් සුකිතාහුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් තුූ සුකිතාහුන්තු ඥාතයෝ ඉඩං වෝ ඥාතීනම් තුූ සුකිතාහුන්තු ඥාතයෝ හිමිනාපුඤ්ඤ මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිබාන පත්තියා